විපක්ෂය කතා කරන්න මන්දු නෑ මේ වෙනකොට ඒ නිසා අපි ආරාධනා කරනවා මේ ගරු පාටලි චම්පිකර අනවක ඇමැතිතුමා
ගරු මුලාසනාරූඪ මන්ත්‍රීතුමනි අපි පළමු ස්තුතිවන්ත වෙනවා ගරු ඇමැතිතුමාටත් ඒ වගේම ආණ්ඩුවටත් මේ රටේ ඉතාම වැදගත් මාතෘකාවක් පිළිබඳව සංවාදයක් පාර්ලිමේන්තුවේ ඇති කිරීම ගැන මෙතනදී මම සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ අධිවේගී මාර්ගත් එක්ක එකට බැඳිච්ච රටේ ආර්ථික මූල්‍ය සහ තිරසර සංවර්ධනය පිළිබඳව තිබෙන ගැටලු ගැන මම හිතන්නේ කිසිම පුජ්‍යලයක් විරුද්ධ නැහැ ලංකාවේ සෑම ප්‍රධාන නගරයක්ම අධිවේගී මාර්ග පද්ධතියකින් සම්බන්ධ වෙනවට ඒ මගින් තමන්ගේ ප්‍රවාහන පහසුකම් වර්ධනය වෙනවට ලංකාවේ කිසිම කෙනෙක් විරුද්ධ නැහැ. එයා ඉතා ආශාවෙන් ඒ ක්‍රියාවලියට තමන්ගේ දායකත්වය ලබා දෙනවා. හැබැයි මේ අධිවේගී මාර්ග පද්ධතිත් එක්ක රටේ ජනතාවගේ තවත් අවශ්‍යතා සමග අපි මේ පිළිබඳව රජයේ විසින් සිදු කරන ආයෝජනය සලකා බැලිය යුතු වෙනවා. අනේ සඳහා මේ පාර්ලිමේන්තුවේ අවධානය යොමු කරන්නයි මම බලාපොරොත්තු වෙන්නේ. පළවෙනි වැදගත් කාරණය අපේ ආණ්ඩුවේ අපේ රාජ්‍යයේ අද පවතින ණය ගැති භාවය. දෙවෙනි වැදගත් කාරණය අපි අද ජාත්‍යන්තර මූලාර මුදලත් එක්ක රාජ්‍ය ආදායම් වියදම් පාලනය කිරීම සඳහා ඇති කරගෙන තියෙන එකඟතාවයන් එක්ක අපේ ප්‍රාග්ධන වියදම් වලට ලැබිලා තියෙන සීමාකාරීත්වයත් එක්ක අපේ සංවර්ධන ප්‍රමුඛතා මොනවාද කියන ගැටලුව. තුන්වෙනි කාරණය රටේ ජාතික භෞතික සැලැස්මත් එක්ක රටේ තිරසර සංවර්ධනය හා නාගරිකරණය එක්ක ඒ වගේම අද මහමග විශේෂයෙන්ම මාර්ග තදබදයේ නිසා නාස්ති වෙන ධනයත් එක්ක අපිට මොකද්ද ප්‍රවාහන ශේෂ්ත්‍රයේ තියෙන විසඳුම කියලා. අයි පළවෙනි ප්‍රශ්නේ ගත්තොත් අපේ ණය ගැතිභාවය රාජ්‍ය මූල්‍ය පිළිබඳ කාරණා අරගෙන බැලුවාම අපි ඉන්නේ හොඳ තැනක නෙවෙයි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ 2017 ඔක්තෝබර් මාසේ ඉකොනොමික් අවුට්ලුක් ඩේටාබේස් එක අරගත්තට පස්සේ මේ මුළු ලෝකෙම රටවල් 193ක් අතරින් අපි මේ රාජ්‍ය මූල්‍ය පැත්තෙන් ගත්තාම ෆිස්කල් බැලන්ස් එක ගත්තාම අපි ඉන්නේ 193ක් අතරින් 143 වෙනිය හැටියට. ඊළඟට රාජ්‍ය ණය ගැතිභාවය ග්‍රොස් ගාර්මන්ට් ඩෙට් එක ගත්තෙන් පස්සේ රටවල් 193ක් අතරින් අපි ඉන්නේ 157 වෙනියට. ඒ වගේම මතක තියාගන්න අපි මේ ණය අරගත්තේ පහුගිය කාලේ විශේෂයෙන්ම වාණිජ ණය ඒ නිසා අපේ පොලි අනුපාතය විශේෂයෙන්ම මූල්‍ය විනිමය අනුපාතයත් එක්ක සක්‍රීය පොලි අනුපාතය ඉතා ඉහළ අගයකට ගිහින් තියෙනවා. ඒ නිසා අද ණය පොලි අනුපාතයේ පැත්තෙන් ගත්තම ලංකාව ඒ දත්ත සහිත රටවල් 95 අතරින් 91 වෙනියටයි ඉන්නේ. ඒ වගේම ලෝකයේ බංකොලොත් රාජ්‍යයන් හැටියට අද දකුණ ග්‍රීසිය අයර්ලන්තය පෘතුගාලය වගේ රටවල් පවා අපට වඩා ඉදිරියෙන් ඉන්නේ. එහෙමනම් ණය ගැතිභාවය පිළිබඳ ඉතා අනතුරුදායක තත්ත්වයක ලංකාවේ ඉන්නවා. අපි තවදුරටත් ණය වෙනවා නම් ඒ දෙසට රාජ්‍ය ආයෝජන සිදු වෙනවා නම් ඒ පිළිබඳව එක්වතාවක් දෙවතාවක් නෙවෙයි දසවතාවක් සුපරීක්ෂාවෙන් පරීක්ෂා කර බලන්න ඕනේ අපි ඒ ආයෝජන සිදු කරනවා. ඒ වගේම අපි දඳනවා ගන්න ඕනේ අපි පහුගිය අවුරුදු 10 අරගෙන බැලුවාම රාජ්‍ය ආදායමෙන් 190කට වඩා අපි වැය කරලා තියෙන්නේ සංවර්ධනයට නෙවෙයි ණයයි ණයවල වාරිකයයි පොලියයි ගෙවීම සඳහා. ඉදිරි කාලේ විශේෂයෙන්ම 2018 2019 අපේ රටේ ඉතිහාසයේ වැඩිම ණය වාරික ණය පොලිය ගෙවීමට අපිට සිද්ධ වෙලා තියෙනවා. පොඩි පහේ ගාණක් නෙවෙයි බිලියන 1800ක් ලබන අවුරුද්දේ රට සූදානම් කරගත යුතුයි ණයයි පොලි වාරිකයයි ගෙවන්න. 2019 දී බිලියන 1900ක් මේ සඳහා සූදානම් කරගත යුතුයි. මේවායින් 184ක්ම මහින්ද රාජපක්ෂ මහත්තයාගේ කාලේ ගත්ත ණයවලට ගෙවන්න සිද්ධ වෙච්ච දේවල්. සා මේ ණය ගැතිභාවය වර්ධනය කරන සුළු ආදායම් ඉපද වෙන්නේ නැති සුළු රාජ්‍ය ආයෝජන පිළිබඳව අපි අපගේ දැඩි අවධානය යොමු කළ යුතු වෙනවා. විශේෂයෙන් මම කියන්න ඕනේ නොඑක් අදහස් පළ වුණා 1900 2011 ඉඳන් මේ 2015 දක්වා පසුගිය රජයේ කාලය තුල සහ ඊට කලින් රජයන් ආරම්භ කරපු අධිවේගී මාර්ග කොටස් 7ක කිලෝමීටර් 177ක් සඳහා අපි රුපියල් බිලියන 207ක් වැය කරලා තියෙනවා. ඒ වගේම 2020 දක්වා තවත් මාර්ග 8ක් සඳහා අපි කිලෝමීටර් 190ක වියදම හැටියට බිලියන 653ක් වියදම් කරන්න යනවා. ඒවගේම 2018 වසරේ ඉඳන් 2025 දක්වා කාලය ඇතුළේ තවත් කිලෝමීටර් 166ක් සඳහා රුපියල් බිලියන 578ක් අපි වියදම් කරන්න යනවා. ඒ නිසා මේ 2016 වසරෙන් පරන් අරන් 2025 දක්වා වසර ඇතුළේ අධිවේගී මාර්ග කිලෝමීටර් 356කට ආසන්න ප්‍රමාණයක් ගොඩනගන්න රුපියල් බිලියන 1331ක් අපි වැය කරන්න යනවා. මේක ඉඩම් අත්පත් කරගැනීමේ ගාස්තු, ඒ වගේම විනිමය අනුපාත වෙනස් වීමේ තත්ත්වයන්, විචලනයන් මේ සියල්ල ගත්තට පස්සේ මේක මීට වඩා ඉතාම අධික මුදලක්. මේක මම බොහොම පැහැදිලිව කියන්න ඕනේ, අපේ රටේ ආර්ථිකයට මේ ක්‍රියාවලිය ඔරොත්තු දෙනවද කියන එක අපි තර්ක බුද්ධියට ඉඩ දීලා සිටිය යුතු වෙනවා. ඒ වගේම අපි ආඩම්බරෙන් ප්‍රකාශ කරන්න ඕන කාරණයකුත් තියෙනවා. පසුගිය දශකයේ පුරා අපි ප්‍රවාහන විශේෂයෙන් මහා මාර්ග ශේෂ්ත්‍රයේ රුපියල් බිලියන 1700ක් අපි යට කළා මහා මාර්ග ශේෂ්ත්‍රයට. ප්‍රාග්ධන ආයෝජන වලින් රජයේ 142ක් වැය කළේ මේකට. සෞඛ්‍යයටයි අධ්‍යාපනයටයි අපි වියදම් කළේ රුපියල් බිලියන 588යි. පාරවල් වලට අපි 1700ක් යට කළා. ඒ මගින් ලෝකයේ රටවල් 158ක් අතරින් පාරවල් තත්ත්වය පිළිබඳ කාරණේදී අපි 34 වෙනි ස්ථානයේ ඉන්නවා. ඕක විතරමයි තියෙන්නේ ලංකාවේ සංවර්ධන දර්ශකයක් ඇති අපි ඉදිරියෙන් ඉන්න එකම දර්ශකයේ ඔච්චරයි. හැබැයි ඒකට අපි වැය කළා තියෙනවා බිලියන් 1700ක්. මම මේක ප්‍රකාශ කරන ගමන් මම කියන්න කැමති, අපි රාජ්‍ය ආයෝජන මේ දෙසට සිද්ධ වෙනවා නම්, මහා මාර්ග දෙපාර්තමේන්තුවට RDA එකට අධිකාරියට මුදල් ලැබෙනවා නම්, අපට ආදායම් ලැබෙනවා නම් බොහොම හොඳයි. නමුත් අපි දෙවෙනි කාරණේ, අපි 2016 එකඟ වුණා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් එක්ක රටේ ආදායම් වැඩි කරන්න, වියදම් අඩු කරන්න, විශේෂයෙන්ම අයවැය පරතරය සීමා කරන්න. මේ නිසා අපි කිසියම් අධිවේගී මාර්ගයකට මුදල් වියදම් කරනවා නම් බිලියන් 100ක් අපි වෙනත් තැනකින් ඒ සංවර්ධනය සීමා කළ යුතුයි. වෙනත් තැනක ජලය සැපයීම, වෙනත් තැනක විදුලිය සැපයීම, වෙනත් තැනක නිවාස සැපයීම, වෙනත් තැනක නාගරීකරණය සැපයීම, වෙනත් තැනක සෞඛ්‍ය සනීප ආරක්ෂාව, වෙනත් තැනක අධ්‍යාපනය කප්පාදු කළා තමයි මෙතෙන්ට සල්ලි වියදම් කරන්න වෙන්නේ. අන්න ඒ නිසා ජාතික ප්‍රමුඛතාවයක් මේ සම්බන්ධයෙන් ඉතාම අත්‍යවශ්‍ය වෙනවා ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි. මේ පිළිබඳ තියෙන තත්ත්වය පැහැදිලි කරන්න මම කැමැති ඔබතුමාට කරුණු කීපයක් පෙන්වන්න. දැන් මේ අධිවේගී මාර්ග පිළිබඳව තත්ත්වය මමයි මුලින්ම හෙළි කළේ. ආලපාලු ආර්ථිකය නමින් මම කෘතියක් නිම කළා. පසුගිය රජයේ කාලේ කොහොමද මේ මහා මාර්ග අධිවේගී මාර්ග හරහා අපේ මහින්දානන්ද අලුත්ගමගේ මහත්තයා කිව්වා වගේ රත්තරන් වලින් රේල් පීරි දාපු හැටි, ප්ලැටිනම් වලින් පාරවල් හදපු හැටි අපි කිව්වා තමයි. හැබැයි අපි ඒ කිව්වේ වැදගත් කාරණයක් මේ රට අවධාරණය කරන්න, මොනවද රටේ ආර්ථිකයේ ප්‍රමුඛතා කියන එක හඳුනගන්න. අද වෙනකොට අපි මේ හදන්න යන රුවන්පුර, අපි මේ හදන්න යන නුවර අධිවේගී මාර්ගවලට අද කිලෝමීටරයකට මිලියන් 4000ක් 5000ක් වැය වෙනවා. මතක තියාගන්න, අධිවේගී මාර්ග එක කිලෝමීටරයකින් රුපියල් මිලියන 4000ක් 5000ක් යනකොට මම පළමුවෙම කියන්න ඕනේ කොළඹ නගරයේ ඉන්නවා වැසිකිලි කැසිකිලි නැති චොපින් බෑග් එකකට මල මුත්‍ර පහ කරලා බේරවැවට දාන පවුල් 20000. ඒ පවුල් 20000ටම
සනීපාරක්ෂක කාලය අවසන්යි.
වැසිකිලි හදන්න පුළුවන්. ඒ වගේම මම කියන්න ඕනේ අධිවේගී මාර්ග කිලෝමීටර් 2කින් අපි මේ සයිටම් ගැන කතා කරනවා බලගතු වෛද්‍ය විද්‍යාලයක් අපිට හදන්න පුළුවන්. ඒ වගේම අධිවේගී මාර්ග කිලෝමීටර් 3කට වැය කරන සල්ලි වලින් මුළු බස්නාහිර පළාතේම කසල ප්‍රශ්නේ විසඳන්න පුළුවන්. ඒ වගේම අධිවේගී මාර්ග කිලෝමීටර් 4කින් අපි සුපෝකභෝගී බස් 1000ක් කොළඹට දැම්මොත් කොළඹ සම්පූර්ණ මාර්ග තදබදේ විසඳන්න පුළුවන්. ඒ වගේම අධිවේගී කිලෝමීටර් 6කින් අපිට කටුනායක දෙවැනි ගුවන්පතේ හදන්න පුළුවන්. කොළඹ වරායේ නැගෙනහිර පර්වතයයි බටහිර පර්වතයයි හදන්න පුළුවන්. සපුගස්කන්දේ තෙල් පිරිපහදුව නවීකරණය කරන්න පුළුවන්. තෙල් නල පද්ධතිය විධිමත් කරන්න පුළුවන්. ඒ නිසා අපි මේ අපිට තියෙන සීමා සහිත මුදල ණය බර ගෙවලා මේක අපි යොමු කරන්නේ අධිවේගී මාර්ග දෙසටද, නැත්නම් රැකියා උත්පාදනය, ආදායම් උත්පාදනය කරන, විදුලිය නිපදවන්න, තෙල් පද්ධතිය විධිමත් කරන්න, නාගරීකරණය විධිමත් කරන්න, වැසිකිලි කැසිකිලි ඇති කරන්න, විශ්වවිද්‍යාල අධ්‍යාපනය විධිමත් කරන්නද කියන එක පිළිබඳව තීරණාත්මකව සබුද්ධික තර්කවලින්, මඩ ප්‍රහාරවලින්, එහෙම නැත්නම් වෙන චෝදනාවලින් නෙවෙයි, සබුද්ධික තර්කයට මුල් තැන දීලා කටයුතු කළ යුතුයි කියන එක අවධාරණය කරමින් මම නිහඬ වෙනවා.
ස්තුතියි. ගරු රංජිත් සොයිසා මන්තුම.
Garu Karak Sabha Sabhapathumani Rate Pradhanatama Amatyansayak Vena Mahamarga Amatyansaya Pilibandavat Evagema Adivegi Marga Pilibandava Sabha Kaltabime Vivadaya Kirana Me Velave මේ වාර්ත මේ යෝජනාව ඉදිරිපත් කරපු අනුකුමාර දිසානායක මන්තුමා තව බරපතල ආකාරයේ කරුණු හෙළිදරව් කිරීම ගණනාවක් සභාව හැමී තිබ්බා. එතුමාගේ අදහස් දැක්වීමට බොහොම හොඳින් සවන් දෙනකොට අපිට පෙනී ගියා වර්තමාන යහපාලන ආණ්ඩුව බලයටපත් වූයින් අනතුරුව ගෙවි ගිය අවුරුද්දකුත් මාස 8ක කාල පරිච්ඡේදයේ තුල සිදුරාදින මහා පරිමාණයේ දූෂණ වංචා පිළිබඳව අද බරපතල ආකාරයේ කනගාටු ලක් වෙලා ජනවාරි මාසයේ 8 වෙනිදා කරපු වෙනස පුහුපොල් ගෙඩියක් බින්දාගේ පුස්සක් බවට පත් වෙලා තිබෙනවා ඒ සම්බන්ධව යහපාලනයේ සැබෑ හවුල්කරුවන් වෙච්ච ජනතා විමුක්ති පෙරමුණටත් අද මේ ආකාරයට සභාව ඉදිරියේ කරුණ දැක්වීම සිදුවීම පිළිබඳව ඒක දෛවයේ සරදමක් කියලා අපි හිතනවා හරියටම උනේ මේ ආණ්ඩුව බලයට පත් කරන්න මහ විශාල කාර්යභාරයක් කරපු මතවාදී මේ අරගලයක් බොහොම බරපතල ආකාරයකට කරපු ජනතා විමුක්තිනේ අද සිද්ධ වෙලා තියෙන්නේ අර තපස්සු බල්ලුක වෙළඳ දෙපෑය වගේ ඇවිල්ලා හැදුවා කළා දැන් ආපහු සැරයක් මේ ආණ්ඩුවේ තියෙන හොරකම් දූෂණ වංචා පිළිබඳව තොර තොන්චක් නැතුව කතා කරනවා හැබැයි ඒ කතා කරන කරුණු දිහා බොහොම විමර්ශනාත්මකව විශ්ලේෂණාත්මකව බලනකොට යම් යම් කරුණු කාරණා පිළිබඳව සංගවා තබාගෙන කතා කරා කියන එකත් අපි දැක්කා මීට ඉහත් තිබේ රූපවාහිනී නාලිකාවක වටසනදී අනුරකුමාර දිසානායක මන්තුමා කියනවා අපි අධිවේගී මාර්ග හැදීම සම්බන්ධව යෝජනාවක් ගේනවා හැබැයි එතෙන්දී අපි ඇමතිරයාගේ ඇමතිරයාගේ පවුලේ උදවිය ගැන තප්පෙද්ද කියන බලාපොරොත්තු වෙනවයි කියලා ප්‍රකාශ කෙරුවා අද අපි දැක්කේ නැහැ යම් යම් කරුණු සංගවාගෙන කතා කරන ආකාරයක් අපි දැකේ කොහොම නමුත් අද මේ සභාව කල්තබීමේ විවාදයේ පිළිබඳව අපි සතුටු වෙනවා ඒ සම්බන්ධව අපිට අදහස් දක්වන්න අවස්ථාවක් ලැබීම පිළිබඳව විශේෂම ගරු සභාපතිතුමනි මෙරටේ මාර්ග පද්ධතිය 1915 අපේ රට යටත් කරගත්ත ඉංග්‍රීසි අධිරාජ්‍යවාදීන් විසින් වාහන හඳුන්වලා දෙන වාහන ගමනාගමන හැකියාකර දියුණු මාර්ග පද්ධතිය ඇතිකරයන් අනතුරුව මෙරට අධිවේගී මාර්ග නැමැති සංස්කෘතිය ඒ සංකල්පය සහ කාපට් මාර්ග දියුණු මාර්ග පද්ධතියක් හඳුන්වලා දුන්නේ පසුගිය ජනාධිපති මහින්ද රාජපක්ෂ මහත්මයාගේ පසුගිය ආණ්ඩුව කියන එක අපි අදත් ආඩම්බරෙන් කතා කරනවා. ඔය කවුරු කයිවාරු ගැහුවත් කවුරු පුරසාරම් දෙඩුවත් මෙරටේ කොළඹ නගරය තුළ තියෙන මාර්ග පද්ධතිය 1915 සුද්ධ හදපු මාර්ග පද්ධතිය තිබුණේ. ගමට යනකොට ඒක ඒ දෙක ඒ තුන ඒ හතර කියලා මේවා නම් කරලා තිබුණට ඒ හැම මාර්ග පද්ධතියක් තිබුණේ දියුණු මාර්ග පද්ධතියක් නෙවෙයි. හැබැයි මාර්ග පද්ධතිය ඒ පසුගිය ආණ්ඩුව කාලේ සකස් කරලා ජනතාවට ලබා දීමත් එක්ක අර චම්පික රණෝක ඇමතුමා කිව්වා ඒක ලෝකේ රටවල් අතර 34 වෙනි ස්ථානට ඇවිල්ලා තියෙනවා කියලා ඒ කෙසේ වෙතත් අපි කියනවා අපි ප්‍රකාශ කරනවා අද රටේ මිනිස්සුන්ට පහසුවකින් යුක්තව ගමනක් මෙවනක් යන මාර්ගයකට හදන ගම් ඇතුළෙත් නගරය තුලත් පසුගිය මහින්ද රාජපක්ෂ රජය කියන අපි තාම ආඩම්බරෙන් යුක්තව කියනවා හැබැයි එහෙම ඒ කියන අතරෙම ගරු මහමාර්ග ඇමතුමා කියනවා මේ නුවරට මාර්ගපත්‍ය හැදීම පිළිබඳ අපිට උදව් කරන්න මේකට අකුල් හැලන්න එපා මේක නවත්තන්න එපා කියලා එතුමා බුද්ධ ආගමත් සම්බන්ධ කරනවා දල්දා මාලිගා වඳින්න යන සංචාරක ව්‍යාපාරිත් සම්බන්ධ වෙනවා ගරු ඇමතුමනි කිසිසේත්ම ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් ලෙස අපි මෙරට සංවර්ධනය කරනවාට විශේෂයෙන් මධ්‍යම අධිවේගී මාර්ගය හදනවාට එක්වරට දෙවරක් අපි කැමැති මේ පාරවල් හදන එක නවත්තන්න කියලා අපි කිසිම කියන්නේ නැහැ. එහෙම වැරදි අර්ථ නිරූපණ දෙනවා නම් ඇමතිවරයෙක් හැටියට ඔබතුමා අපි 얘ගෙන කනගාටු වෙනවා. හැබැයි මතක් කරන්නේ අපි පාරවල් හදනට නේ විරුද්ධ. පාරේ නමින් යහපාලන ගැන දෙසා බාලා. පාරවල් වල නමින් සංවර්ධනයේ නාමෙන් බලය ලබාගත්ත තමුන්නාන්සලා. අද ඒ නමින් බරපතල ආකාරයේ මුදල් මංකොල්ල කරනවා නම් ඒ මුදල් මංකොල්ලයන් නිරත වීම පිළිබඳව අපේ බරපතල විරෝධතාව ප්‍රකාශ කරනවා. දැන් අපි පහුගිය දවස්වල දැනගන්න ලැබුණා ගරු සභාපතිතුමනි දක්ෂින අධිවේගී මාර්ගයේ රුපියල් මිලියන 5000ක ස්ථිර තැන්පතුවක් තිබුණා කියලා අපිට දැනගන්න ලැබුණා ඒ රුපියල් මිලියන 5000ක තිබිච්ච මුදලේ තැන්පතු මුදලෙන් මිලියන 4000ක් 2017 අගෝස්තු මාසේ වෙනකොට මහමාර්ග සංවර්ධන අධිකාරියෙන් නැවත ලබාගෙන තිබුණා. ඒ මුදල් ඒ ගිණුමෙන් ඉවත් කරගෙන තිබුණා. හැබැයි ලබාගත් රුපියල් මිලියන 4000ක මුදල නැවත ගෙවීම් කිරීමේදී මාර්ග සංවර්ධන අධිකාරියෙන් කර ව්‍යාපෘති සඳහා මේ මුදල් වලින් ගෙවීම් කරන්න තමයි මිලියන 5000යි මිලියන 4000ක් නැවත අරගෙන තිබුණේ. හැබැයි මේ ගත්ත මිලියන 4000යි මුදල් එක කොන්ත්‍රාත් කරුවා නම් ගෙවන්න ඕනේ. හැබැයි මම ඊටම වගකීමකින් යුක්තව චෝදනාත්මකව ප්‍රකාශ කරනවා ආණ්ඩුව අද සුදු පිරුවට ඇඳගෙන හොරකම වංචා දූෂණය කියලා අපේ පැත්තට අත දික් කරනකොට මේ සුපිරිදු සුපේසල ශික්ෂාකාමී මහත්තුරු ඒ ගත්ත රුපියල් මිලියන 4000ක මුදල නැවත කොන්ත්‍රාත් කරුවන්ගෙත ගෙවීමේදී ඊටා පැහැදිලිව 3.5ක කොමිස් මුදලක් ලබා ගත්තා කියන එක වගකීමක් තුමන් චෝදනාත්මකව කියනවා. ඒක නැහැ කියලා කියන්න බෑ. ඒක නැහැ කියලා මේ ආණ්ඩුවේ ඉන්න එක ඇමතිවරයෙක්, එක පසුබල මන්ත්‍රීවරයෙක් අද කිරියල් ඇමතුම ආරක්ෂා කරන කතා කරුවේ නැහැ. එතුමලා ඔක්කොම ගල් ගැහිලා අහගෙන හිටියා. ඔය ආණ්ඩුවේ ඇමතිරුන් පවා තමන්ගේ ප්‍රදේශවල, තමන්ගේ ඡන්ද ප්‍රදේශවල, තමන්ගේ බල ප්‍රදේශවල දීපු ව්‍යාපෘති හැම එකෙම කොයි මිනිහා කොන්ත්‍රාත් කරුවත් කරපු කොන්ත්‍රාත් එකෙන් 3.5ක් කොමිස් මුදලක් ගත්තා කියන එක අපි වගකීමෙන් යුක්තව කියනවා. අන්න දක්ෂිණ අධිවේගී මාර්ගයේ තැන්පත් කළ මුදල් වලින් ඒක කරපු දේවල් ඒක නැහැයි කියලා කියනවා නම් අපි සූදානම් කාගේ ගිනුම් මංකට කාගේ නමින් 3.5ක් කොමිස් මුදලක් තැන්පත් කළාද කියන එක අපි ඉදිරියේ අනුර කුමාර දිසාරක මන්තුමා කිව්වා. අපි තේරීම් කාරක සභාවක් කරනවා කියලා තේරීම් කාරක සභාව හැමෝගේ සාක්ෂි දීලා ඒ මුදල් තැන්පත් කරපු බැංකු බිල්පත් අපි සභාගතරන් කටයුතු කරනවා. මේක තමයි සිද්ධලා තියෙන්නේ. මේ සම්බන්ධව තම හිරිකිතයක් නැතුව, ලැජ්ජාවක් නැතුව ගරු ඇමතිතුමාගේ උපදේශකවරයෙක් ඉන්නවා සුජිත් කාර්යවසම් අමාත්‍යාංශයේ සම්බන්ධකර ලේකම්වරේ කාර්යවසම් මහත්තයා කාර්යවසම් කියනවා මේ මුදල් නිදහස් කරනනම් 3.5ක කොමිස් මුදලක් පහම දෙන්න ඕන කියලා. අද අල්ලස් කොමිසම නීත්‍යානුකූලව කළා තියෙනවායි කියනවා. අල්ලස් කොමිසම වැඩ කියනවා. හැබැයි අපි අල්ලස් කොමිසමට කියනවා සුජිත් කාර්යවසම් මහත්මයා ගරු ඇමතිතුමාගේ උපදේශකවරෙක් සම්බන්ධකර නිලධාරිවරයෙක් 3.5ක කොමිස් මුදල ගන්නවද නැද්ද කියලා කියන්නේ. මේවා අපිට කියන්නේ ආණ්ඩුවේ මන්ත්‍රීවරු ඇමතිවරු කියනවා අපේ ප්‍රදේශවල කෙරෙච්ච කොන්ත්‍රාත්වල අර යකෝ මේ කොමිස් ගත්තයි කියලා. මේක තමයි ඇත්ත කතාව. මේවා නැහැ කියලා කියන්න බෑ කිසිසේත්ම. නැහැ කිව්වොත් ඔප්පු කරන්න කරුණු තියාගෙන ගරු සභාපතිනි අපි මේ සම්බන්ධව කතා කරන්නේ. ඊළඟට ගරු සභාපතිතුමනි දැන් මේ අරවා මේවා සම්බන්ධව බොහෝ වංචා දූෂණ පිළිබඳව හොරකම් සම්බන්ධව තොරතෝංචයක් නේදෝ කතරන මේ ආණ්ඩුව මම සභාගත කරනවා, මම ඉදිරිපත් කරනවා ඒ ලේඛනය. මේ ආණ්ඩුවේ ලක්ෂ්මන් කිරියල් ඇමතිතුමාගේ නුවර දිස්ත්‍රික්කේ මෙන්න තියෙනවා උපදේශකවරු 63 දෙනෙක්, උපදේශකවරු 63 දෙනෙක් එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරු, ප්‍රාදේශ සභා මන්ත්‍රීවරු, පැරදිච්ච කට්ටිය ඉන්න කට්ටිය මේ පත් කළා. මේ මිනිසුන් රුපියල් 1000 ගණන් පඩි ගෙවලා මාර උපදේශකවරු ටික 63 දෙනෙක් උපදේශකවරු මේ කුමදේ පඩි ගෙවන්නේ. අර කිරියල් ඇමතිතුමා කියපු එතුමාගේ ස්ථිර තැන්පතු තියෙනවායි කියපු, බැංකු ගිණුම් ගත කළා තියෙනවා කියපු, රුපියල් මිලියන 400ක් තියෙනවා කිව්වා. ඒ රුපියල් මිලියන 400 මුදල් දෙන්නේ පඩි ගෙවන්නේ නැහැ. මේ සියල්ල ගෙවන්නේ මහමාර්ග අධිකාරියේ ආණ්ඩුවේ සල්ලි වලින්. එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන්ට රස්සා දීලා අපි අහනවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආණ්ඩුවේ නියෝජනය මැතිමිතුරුන්ගෙන්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නියෝජනය පළාත් පාලන මන්ත්‍රීවරු අද අවුරුද්දකයි මාස ආරක්ෂියේ පළාත් සභාව විසිරුවා හැරලා තියෙද්දි ඒ මිනිස්සු අද මන්ත්‍රී ගමන තුව ගෙදරට වෙලා ඉන්නවා. හැබැයි එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන්ට මහමාර්ග අධිකාරියෙන් පඩි ගෙවනවා. මේ සම්බන්ධ එහෙනම් ඒක ටිකක් දෙන්නකෝ, මේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරු හදලා දෙන්නකෝ. මෙන්න මේක තමයි අද යහපාලනයේ සැබෑ අර්ථයෙන් සම්මම සභාගත කරනවා. ගරු සභාපතිතුනි මන්ත්‍රීවරු 66 දෙනෙකුට ඉන්ධන සහිත වාහන පඩිත් එක ගෙවන මේ ආණ්ඩුව ලක්ෂ්මන් කිරියල් ඇමතිතුමාලා කියන සදාචාරයේ කොහොමද මෙතන? මේක මම හැන්සඩ් ගත කරනවා. හැන්සඩ් මම ඉදිරිපත් කරනවා. ඊළඟට ගරු සභාපතිතුමනි මීට ඉස්සෙල්ලත් කියුණා මේවා නෑ කියන්න බෑ. අධිනීතික ලක්ෂ්මන් කිරියල්ලේ පාර්ලිමේන්තු මන්ත්‍රී, පාර්ලිමේන්තේ සභානායක විශ්වවිද්‍යාල උසස් සදන මහමාර්ග අමාත්‍ය ලියුමනි කියන 2015යි 10යි 19 සභාපති මාර්ග සංග්‍රහයේ කොස්සත්ත බතරමුල්ල මහනුවර ප්‍රදේශයේ ක්‍රියාත්මක නියමිත ව්‍යාපෘතින් සම්බන්ධවයි මහනුවර ධර්මරාජ මාවත පළමුවට අංක 17 අංක 37 යන ස්ථානයේ පවත්වාගෙන පණංගල සහ පුත්‍රයෝහි කර්මනාකාර අධ්‍යක්ෂ ධනංජය පණංගල යන වෙත අප ධනංගල පණං ධනංජය පණංගල යන අය අප දන්නා හඳුනන පුද්ගලයෙකි. මහනුවර ප්‍රදේශයේ පවතින මගනගුමක් ක්‍රියාත්මක ව්‍යාපෘති ඔවුන්ගේ ආයතන ලබා දීමට කටයුතු කරමින් ඉල්ලා සිටිමි. මේ සදාචාරාත්මකද හැමදෙරෝ කියන්න පුළන්ද නම් කරලා මේ ටික ඔක්කොම දෙනක මේ ටික දෙනකොට මේක කොමිස්සිය කියන්නේ කොයි කිරියල්ල නෝනාටද
ගරු ඇමතුමා
කියන්න මං කියනන් ඉතුරු ටික
මම එළිය පිළිගන්නේ මං එළිය පිළිගන්නේ
එතුමා පිළිගන්නේ
ඒකත් හරියට රවි කරුණාරායක මහත්තයා මන් දන්නේ නැහැ මට මතක නැහැ කිව්වා වගේ මේක තියෙනවා මෙන්න ලක්ෂ්මන් කිරියල්ල ඇමතුමාගේ ලාංඡනෙත් එක්ක අමාත්‍යංශිනුත්ගේ ලිපිය අස්සන දිනා සීල් එක තියෙනවා දැන් මම මේ ලිපියත්
ගරු සභාව ෆොටෝකෝපියක් වෙන්නේද නේද මන්තුමා
මොකද්ද
ඔක ෆොටෝකෝපිය වෙන්නේද
ෆොටෝකෝපිය නෙමෙයි ඔරිජිනල් එක ගන්න පුළුවන් අපි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව නියෝග කරනවා ෆොටෝකෝපියක් මේක දුන්නේ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරයෙක් මට ඒකත් මම සභාගත කරනවා ඊළඟට ගරු සභාපතිතුමනි මේ විවාදයේ සම්බන්ධව මේ විවාදයට පැවැත්වෙනවා කියනට ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් කීප දෙනෙකුට කතා කරනවා කිරියල් ඇමතුමාගේ සම්බන්ධිකන් ලේකම්වරයෙක් කියනවා රත්නායක රත්නායක මහත්තයා කතා කරලා කියනවා අද විවාදයට සහභාගි වෙනවා නම් කිරියල් ඇමතුමාගේ පවුලය ගැන කියන්න එපා පාරවල් එකක් දෙන්නම් කොන්තරත් තව එක්කෙනෙක්වත් දෙකක් දෙන්නම් අන්තිමර ගරු
සභාපතිතුමා
පාරවල් 10ක් වෙනකම් මේක නවත්ත ගත්තා
මෙව පට්ට
පාරවල් 10ක් දෙන්නම් නවත්ත කතා කරන්න එපා කිව්වා
රත්නායක කියන සම්බන්ධිකන් ලේකම්වරයෙක් නෑ
මන්තුමා කාලය අවසානයි කතාව අවසන්
කරන්න මං සභාවට ඉදිරිපත් කරන්න කැමති හරිය පොඩ්ඩක් අහගෙන පොඩ්ඩක් අහගෙන මහින්ද රාජපක්ෂ මැතිතුමා ඇමති කාලේ
ඔබතුමා කාලය අවසානයි ඔබතුමා කාලය අවසානයි
මහින්ද රාජපක්ෂ නෑ පොඩ්ඩක් පොයින්ට් ඔෆ් ඕඩර් මහින්ද රාජපක්ෂ ඇමතිතුමා කාලේ උපදේශකවරු 196 දෙනෙකුට දීමනා දුන්නා 196ක් මහා මාර්ග ඇමති හැටියට මම නෑ නෑ මම එළිය මාර්ග සංවර්ධන අධිකාරිය සභාපතිතුමා ලියුමක් ලියලා තියෙනවා හා පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ නිර්දේශ මේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ නිර්දේශ පොදු ව්‍යාපාර කාරක සභාවේ වරායා මහාමාර්ග අමාත්‍යාංශයෙන් මගින් 2006 වසරේ සිට 2010 වසර දක්වා සම්බන්ධිකරණ නිලධාරීන් 73 දෙනෙක් සහ ජ්‍යෙෂ්ඨ සම්බන්ධිකරණ නිලධාරීන් බඳවාගෙන තිබුණු අතර එම සම්බන්ධිකරණ නිලධාරීන් 73ගේ සේවය 2010 ජූනි මාස වන විට නැත කර තිබුණි ජ්‍යෙෂ්ඨ සම්බන්ධිකරණ නිලධාරී මහතාගේ සේවය 2015 දී අවසන් කර ඇත මේ විදිහට සම්බන්ධිකරණ නිලධාරීන් 74යි මහජන සම්බන්ධන 51යි උපදේශකයන් 60යි සම්පූර්ණ ගාන 185යි මම මේක සභාගත කරනවා
සභාගත කරනවා තව අවසන් කරන්න ඔබතුමාට විනාඩියක්
තිබෙනවා විනාඩියක් හරි බොහොම ස්තුතියි
මන්තුමාට කතා කරන්න විනාඩියක්
නෑ හරි
මන්තුමා
බොහොම ස්තුතියි ගරු සභාපතිතුමනි මම ඔබතුමාට ස්තුති වන අතරම මම කිරියල් ඇමතුමාගෙන් අහනවා මහාමාර්ග අමාත්‍යාංශයේ 105 කොමිස්සිලන චමින්ද්‍රාණි කිරියල් ගැන කවුද තමුන්නාංශගේ කියන්න පුළුවන් නම් 105 කොමිස් ගන්න චමින්ද්‍රාණි කිරියල් කවුද තමුන්නාංශගේ පෞද්ගල ලේකම් කවුද තමුන්නාංශගේ පෞලේදේ කොමිස් ගන්න අතරේ පුතා පැහැදිලිව කියනවා මෙහෙම කොමිස් ගන්න අතරේ ඇවිල්ලා දැන් මෙතනදී කතා කරනවා යහපාලනේ පිළිබඳව ලැජ්ජ වෙන්න ඕනේ ඒ විතරක් නෙවෙයි ගරු සභාපතිතුමනි අවසාන වශයෙන් මං කියනවා රත්නපුර ජනතාවට බරපතල අසාධාරණකම වර්තමාන ආණ්ඩුව පසුගිය රජ කාලේ සම්බන්ධ කරලා තිබිච්ච රුවන්පුර අධිවේගී රුවන්පුරේ ජනතාව බරපතල අසාධාරණයක් කෙරුවා ඒ නිසා රුවන්පුර අධිවේගී මාර්ගය රුවන්පුර ජනතාවට ලැබෙන තිබිච්ච විශාල සම්පතක් ඒක නැති කරලා දාලා දැන් කියනවා සල්ලිකාරකවත් ආණ්ඩු පාර හදලා දෙනවා අපි කියනවා සල්ලිකාරය හොයාගෙන ආවත් ගරු ඇමතුමනි 105 කොමිස් එක ගන්නේ නැතුව හදලා දෙන කියලා යෝජනා කරමින් ඔබතුමා ස්තුතිවන්ත වෙමින් මම කියන බොහොම ස්තුතියි
ස්තුතියි ගරු හෙක්ටර් අප්පුවන් මන්තුමා
මූලාසන ඔබන අරු මන්ත්‍රීතුමනි ඔබතුමාට ස්තුතිවන්ත වෙන අවස්ථාව ලබා දීම සම්බන්ධව වේදිකාවක කතාවකින් පස්සේ තමයි මට කතා කරන්න ලැබුණේ හැබැයි මට පුදුම හිතෙනවා මේ ඔබතුමා කතා කරද්දී මේ මන්ත්‍රීතුමා කතා කරේ මෙතුමාට අතීතයේ පොඩ්ඩක් අමතක වෙලාද කියලා අතීතයේ මෙතනම අපි ගාව සතහන් තියෙනවා මෙතුමන්ලගේ කාලේ උපදේශකවරු කී දෙනෙක් හිටියද කියලා දැන් අපේ කිරියල්ල අමාත්‍යතුමා මේ අමාත්‍යාංශයට උපදේශකවරු එක්සත් ජාතිකයේ පක්ෂයයි පත් කරලා තියෙනවා නම් අපි සන්තෝෂ වෙනවා. මොකද එක්සත් ජාතික පක්ෂය කියන එක නෙමෙයි දැන් තියෙන ප්‍රශ්නේ. එතන තියෙන රාජකාරිය කරන්න ඇවිල්ලා. ඒ අය ප්‍රාදේශ සභා මන්ත්‍රීවරු නෙමෙයි දැන්. ප්‍රාදේශ සභාවල් විසිරලා අවුරුදු දෙකක් ඉවරයි. දැන් කොහෙද ප්‍රාදේශ සභා මන්ත්‍රීවරු ඉන්නේ? ප්‍රාදේශ සභා මන්ත්‍රීවරයෙක් හැටියට හිටපු කාලේ තමයි මන්ත්‍රී වෙන්නේ. හැබැයි ප්‍රාදේශ සභාව කිසුවට පස්සේ ආ මන්ත්‍රීවරයෙක් වෙන්නේ නැහැ. එයා ඕන එකකට පත් කරන්න පුළුවන්. ඒ පුද්ගලයා රටේ පුරවැසියෙක්. එයාට ඒ රාජකාරිය බාර ගන්න පුළුවන්. එයා රාජකාරියක් බාර අරගෙන තියෙනවා නම් කොන්ද කෙලින් තියාගෙන එක්සත් ජාතික පක්ෂියවට මේ ඇමතිවරයා එහෙම අවස්ථාවක් දීලා තියෙනවා නම් මේ ඇමතිවරයා ගැන අපි සන්තෝෂ වෙනවා. ඒ රාජකාරිය කරාද නැද්ද කියලා කතා කරන්නේ. එක්සත් ජාතික පක්ෂියට දුන්න කියන එක නෙවෙයි, රාජකාරිය කරාද නැද්ද කියන එක. තමුන්නාසේ කියලා කන්නාඩිය ඉස්සරහින් බලන්න තමුන්නාසේ කවුද කියලා. තමුන්නාසේ මොනවද කරලා තියන්නේ? එදා තමුන්නාසේ කවුද, අද කවුද කියලා බලන්න. අර අවුරුදු කාලේ රාජපක්ෂ මහත්තයාගේ පීඩෙන් තමුන්නාසේ හම්බ කරලා මේ රටේ සුරතපු ඉඳපෑට ගිහිල්ලා බලන්න කන්නාඩියෙන්. ගෙදර ගිහිල්ලා බලන්න, ගෙදර ලාච්චුවරලා බලන්න තමුන්නාසේ එදා ජීවත් වෙන විදියයි අද ජීවත් වෙන විදියයි. ඒක බලලා කතා කරන්න අනිත් මිනිස්සුදී ඈ. ප්‍රධාන වශයෙන් මුලාසනේ ඔබ වෙන කරු මන්ත්‍රීතුමනි කියන්න ඕන විශේෂයෙන්ම අපේ කිරියල්ල ගෞරව අමාත්‍යතුමා, මෙතුමා මේ වගකීම බාර ගන්නකොට මෙතුමාට තිබුණා රටේ විශේෂයෙන්ම එදා තිබිච්ච ක්‍රමවේද වෙනස් කරන්න. එදා කොහොමද ක්‍රමවේද තිබුණේ? එදා ටෙන්ඩර් පටිපාටියක් තිබුණාද? එදා ගමේ පාර හදන්න සල්ලි වෙන් කරනකොට තමුන්නාසලගේ හෙන්චයට ලක්ෂ 10ක් දීලා කිව්වා උඹට කැමති විදිහට පාර හදපන් අනිත් එක සාක්කුව දාගන්නේ කියලා. ඒ සාක්කුව දාගත්ත කාලයක් තිබුණේ එදා. එදා ටෙන්ඩරයක් කරෙත් නැ, කවුරුත් පරීක්ෂා කරලා බලන්න නිලධාරියාවෙත්. එහෙම නැතුව තමයි එදා රාජකාරී කරේ මේ රටේ. හැබැයි අපි මේ ආණ්ඩුව පත් වුණාට පස්සේ මේ කිරියල් අමාත්‍යවරයා හොඳ වැඩසටහනක් හදුවා සමස්ත ශ්‍රී ලංකාවට. ඒ අදත් තමයි මේ අධිවේගී ප්‍රශ්නය. මේ අධිවේග හදන වැඩසටහනේදී මේවා ඇස්තමේන්තු ගැන කතා කරනකොට අපිට කතා කරන්න ප්‍රශ්න කීපයක් තියෙනවා. මේක මඩ ගහන්න කතා කරන්න පුළුවන්. හැබැයි මේ ප්‍රශ්නේ හඳුනාගෙන ඇත්ත දත්ත දැනගෙන කතා කරන්න ඕන. එක එක අධිවේගවල වලට ඒ පාරවල් වල පළල, ඒ වල එන ගුවන් පාලම්, ඒ ප්‍රදේශයේ පිහිටීම, ඊළඟට පොළවේ ස්වභාවය, මේ සියල්ලම අනුව තමයි මේවල මිලගණන් වෙනස් වෙන්නේ. ප්‍රශ්නේ තියෙන්නේ මේ මිලගණන් වෙනස් වෙද්දී එදා දාලා තිබිච්ච මිලගණන්, එදා කිසිම ගුවන් පාලමක් නැතිව පළල අඩු පාරක් හදන්න ගිය මිලගණනට වඩා අද වැඩි වෙන්න හේතුව තමයි අද පළලෙන් වැඩි සහ ගුවන් පාලම් එක්ක විශේෂයෙන්ම ඒ ප්‍රදේශයට සරිලන විදියට. දැන් අපි හිතමු මධ්‍යම අධිවේගයේ ඒ මාර්ගය හදන්න යනකොට ඒ මාර්ගය සම්බන්ධව තියෙන හැමතැනම කඳු සහ පල්ලම්. ඒ නිර්මාණය සම්පූර්ණ වෙනස්. ඒ විතරක් නෙමෙයි, ඒ වැඩ කටයුත්ත කරද්දී අපිට විශේෂයෙන් මේ ඇස්තමේන්තු සකස් කරද්දී එදා ඇස්තමේන්තුවට වඩා වෙනස්. එතකොට ඒ වැඩ පිළිලත් එක්ක අපිට සාකච්ඡා කරන්න වෙන්නේ මේ ගණන් මිමි කොහොමද එහාට මෙහාට ගියේ කියන එක. හරියට සංඛ්‍යාලය එකෙන් ටික අතට අරගෙන හැබැයි නිකන් මඩ ගහන්න නැගිටලා කාට හරි නිකන් කතා කරලා ඇඟිල්ල දික් කරලා කෑ ගහලා ඒ වගේ දේවල් කරන්න පුළුවන්. සමහර පවුල් වලට ඇඟිල්ල දික් කරලා ඒ පවුල් විනාශ වෙන විදිහට කතා කරන්න පුළුවන්. හැබැයි මේවල හරියට ඇත්ත නැත්ත දැනගෙන කතා කරනවා නම් අපි කියන්නේ කොතනක හරි වැරද්දක් තියෙනවා නම් හරියට කතා කරලා ඒකට මඩක් ගහන්න නැතුව කතා කරලා වැඩ පිළිවෙල සකස් කරන්න පුළුවන්. අපිට අඩුපාඩුවක් තියෙනවා නම් ඒ වැඩ පිළිවෙල සකස් කරන්න පුළුවන්. ඕනෑම දෙයක අඩුපාඩුවක් තියෙනවා නම් ඒක සකස් කරලා ඉස්සරහට ගෙනියන්න පුළුවන්. විශේෂයෙන්ම අපි කියන්න ඕන මේ හැම මේ මාර්ගයකම ඉංජිනේරු ඇස්තමේන්තුව ගැනයි, ඊළඟට ඒක ටෙන්ඩරෙන් ලබා දුන්න ඇස්තමේන්තුව ගැනයි, ඒක කරද්දී ඒ කරන්න යන වියදම දෙගුණයක් වෙන එක ගැනයි තමයි බොහොම වෙලාවට කතා කරන්නේ. හැබැයි අපිට ප්‍රශ්නේ තියෙන්නේ අපි යම් තැනක ඇස්තමේන්තුවක් කරලා ඉංජිනේරු මහතුරේක ඉදිරිපත් කරාට පස්සේ ඒකට මිල ගණන් දෙන ඒ ටෙන්ඩරේට ඉදිරිපත් වෙන අය එයාගේ මිල ගණන දෙනවා. සමහරවිට අපිට ඒක සාකච්ඡා කරලා ගත්ත අවස්ථ තියෙනවා. තමුන්නාන්සලා අරගෙන බලන්න තමුන්නාන්සලගේ කාලේ මිල ගණන් ටික, තමුන්නාන්සලාගේ කාලේ පාරවල් හදන්න ගිය වියදම් ටික අරගෙන බලන්න. ඒක ඉංජිනේරු ඇස්තමේන්තුවට ගියාද ඊට වැඩියෙන් ගියාද කියලා තමුන්නාංශ සංඛ්‍යාලයගෙන ටික අරගෙන බලන්න. තමුන්නාංශ ගෙදර ගිහිල්ලා කරුණා කරලා බලන්න කණ්ණාඩිය ඉස්සරහා ඉඳගෙන ඇඳුම් ඇතුව හෝ නැතිව අරගෙන බලන්න තමුන්නාංශ මේ කියන කතාවත් එක්ක හරිද වැරදිද කියලා. ඒ නිසා මම කියන්නේ විශේෂයෙන් අපි බලන්න ඕනේ ඉංජිනේරු ඇස්තමේන්තුවට එහාට මේ ගියේ ඇයි කියන එක. ඊළඟට තමුන්නාසලේ කාලයක් තිස්සේ අධිවේග විතරක් නෙමෙයි අනිත් මහමාර්ග හදනකොටත් තමුන්නාසල කරපු රාජකාරිය ගැන අරගෙන බලන්න. එතකොට මේකේ සාධාරණ දේවල් තියෙනවා සමහර වෙලාවට අඩුපාඩු ඇති මේක. හැබැයි මේ අඩුපාඩු ගැන කතා කරද්දී ඔහොම මඩ ගහන එක නෙමෙයි කරන්න ඕන. අඩුපාඩු ගැන සාකච්ඡා කරන්න. සාකච්ඡා කරන්න විශේෂයෙන්ම තමුන්නාසලට කාර්ක සභාව අවස්ථා දීලා තියෙනවා. කතා කරන්න. කතා කරලා අපි දන්නවා කෝප් එකේ බොහෝ වෙලාවට අපි සාකච්ඡා කරනවා කියනවා. අපි සාකච්ඡා කරලා අඩුපාඩු තියෙනවා නම් මාමාර්ගයේ ගරු සභාපතිතුමා එමෙ නැත්තම් ඒ ඉන්න සියලුම නිලධාරි මණ්ඩලයත් එක්ක අපි සාකච්ඡා කරනවා. සාකච්ඡා කළා අපි තීන්දුව වලට එනවා. තීන්දුවට අවිල්ල එතන යම්කිසි පරීක්ෂණයක් කරන්න ඕන නම් එන විගණාධිපතිතුමාට දීලා පරීක්ෂණයක් කරන්න ඕන නම් ඒක නෙවෙයි අපි පරීක්ෂණයක් කරමු. හැබැයි ඒක වෙනයි මඩ ගහන එක වෙනයි. මඩ ගහන්න ගන්න වැඩපිළිවෙල සහ රටේ ජනතාව වෙනුවෙන් රටේ ජනතාව වෙනුවෙන් වැඩපිළිවෙල සකස් කිරීම තව දෙයක්. අපි පාර්ලිමේන්තු මන්ත්‍රීවරු හැටියට මේ උත්තරීතර පාර්ලිමේන්තුවේ ඇවිල්ලා අපි කරන්න ඕන විශේෂයෙන්ම රටේ ජනතාවගේ යහපත් සඳහා වැඩ කටයුතු කරන්න. යහපත් සඳහා වැඩ කටයුතු කරන්න නම් අපිට අවශ්‍ය වෙනවා හැම ගමකම පාරවල් ටික හරි විදියට හදන්න. ඊළඟට මහාමාර්ග අනිකුත් ප්‍රධාන මාර්ග ටික හදන්න. ඊළඟට අධිවේග මාර්ග ටික හදන්න. රේල් පාරවල් ටික හදන්න. ඒ විතරක් නෙමෙයි අර විශේෂණ පාතලී ජම්පික ගරු අමාත්‍යතුමා කිව්වා අපි සල්ලි වෙන් කරනකොට මේ රටේ ආර්ථික සංවර්ධනය කරන්න ඒ වගේම රටේ තත්ත්වය බලලා විශේෂයෙන්ම ණය බර ඒ සියල්ලම ගණනය කරලා අපි තීන්දුව කොට එන්න ඕන කෝකද කරන්නේ කෝකද නොකරන්නේ කියන්නේ. සමහර වෙලාවට අපි කරන දේ ප්‍රතිඵල ඊට වඩා වැඩි දෙයක් කරලා ගන්න පුළුවන් ඇති රටේ අපි ණය කරගන්නකොට. හැබැයි තමුන්නාසල කරේ එදා ණය ගත්ත ගමන් කරේ ඒ ණය ඉබාගාතේ කමකට නැතුව වේදන් කරම නිසා තමයි තමුන්නාසල හදලා තියෙන පාරවල් ටික බලන්න අර මත්තරට යනකම් ඒ පාරවල් ටිකේ නිදියන්නේ හරක් ටික. වී ටික වණන්නේ හරක් ටික නිදියන්නේ. එහෙනම් ඒවට වියදම් කරපු සල්ලි තමුන්නාසල ආපහු හැරිලා බලන බැලුවා නම් මේ රටේ ආර්ථිකය ගැන තමුන්නාසල එදා හිතුවා නම් ඒව වැඩ කටයුතු කරන්නේ නැහැ තමුන්නාසල ඊට වඩා වෙනස්. එහෙනම් මේ නුවර මාර්ගයේ හදලා ඉවර කරන්නේ මීට අවුරුදු ගානකට ඉස්සෙල්ලා තමුන්නාසල එහෙම හිතුවා නම්. හැබැයි දැන් මේ නුවර මාර්ගයේ හදුවට පස්සේ මේ අධිවේග මාර්ගයේ හදලා රටේ ජනතාවට විශාල සහනයක් ඒ විතරක් නෙමෙයි නුවර ප්‍රදේශියත් කොළඹ ප්‍රදේශියත් මේ සම්බන්ධතාවයත් එක්ක දියුණු කරන්න හදනකොට තමුන්නාසලයේ ඊර්ෂියාවට එහෙම නැත්නම් ඒ ජනතාව කෙරේ තියෙන වෛරයකට මොකක් හරි එහෙම නැත්නම් විශේෂයෙන්ම උඩරට මිනිස්සු එක්ක වෛරයක් ඇති තමුන්නාසල. ඒ වෛරයත් එක්ක තමයි තමුන්නාසල මේ වැඩ කටයුතු කරන්නේ. ඒක කරන්න එපා කියලා කඩා කප්පල් කිරීම තමයි තමුන්නාසල මේ උනන්දු වෙන්නේ කියලා තමයි මම හිතන්නේ විශේෂයෙන්ම විශ්වාස කරන්නේ. ඒ නිසා අපි
විදේශනා කාලය අවසන්යි.
එක විනාඩියක් දෙන්න
කතා කරා.
ගුලාසදේව බලකරු වන්දිතුමනි විශේෂයෙන්ම අපිට මේ රටේ වැඩ කටයුතු කරද්දී මේ පාර්ලිමේන්තුවේ මම නැවත වතාවක් කියනවා අපි සියලු දෙනාගේම වගකීම විය යුත්තේ රට වෙනුවෙන් රටේ ආර්ථිකය ගොඩනගන්න අපේ රටේ ජනතාවට ජීවත් වෙන්න තියෙන අයිතිය සහ හැම කෙනෙකුටම එක හා සමානව සලකන විදියට මම්මාත්‍තික හදන්න අනිකුත් පාසුකම් ටික සලස්සන්න අවශ්‍ය කරන වැඩපිළිවෙල නිවැරදි අපි සකස් කළ යුතුයි. ඒකට අපි කැපෙමු. මඩ ගහන වැඩපිළිවෙල තියෙනවා නම් ඉදිරියේ ඡන්දය තියෙනවා තමුන්නාසලට වේදිකාවේ නැගලා ඒ කතා කියන්න පුළුවන්. ඒකට අවස්ථාව ගන්න කීමෙන් විශේෂයෙන් මට අවස්ථාව ලබා දීම සම්බන්ධව ඔබතුමාට ස්තුතිවන්ත වෙනවා. ඒ අවස්ථාවේදී
ස්තුතියි ගරු ජෝන් සෙනවිරත්න මහත්මයා.
මුලසනේ සභාපතිතුමනි, අද අනුර කුමාර දිසානායක මන්ත්‍රීතුමා විසින් මේ රටේ සංවර්ධනයේ විශාල පැතිකඩක් වශයෙන් මාර්ග සංවර්ධනය ගෙනහැර පාලා ඒ වගේ මාර්ග සංවර්ධනය කිරීමේදී යම් යම් මූල්‍ය වැරදි සිද්ධ වෙනවයි කියන කාරණේ ඉදිරිපත් කෙරුවා. අත වශයෙන්ම පාර්ලිමේන්තුව මූලික කරගෙන මෙවැනි කාරණා සාකච්ඡා කිරීම වැදගත්. මොකද අපි දන්නවා පාර්ලිමේන්තුව තමයි රටේ මුදල් පාලනය සම්බන්ධවයි කියන්නට ඕන. ඒ නිසා අද මේ වගේ විවාදයක් මේ පාර්ලිමේන්තුව තුළට ගෙනීම ගැන අපි සතුටු වෙනවා. ඒක මං හිතනවා සම්ප්‍රදායක් වශයෙන් අපි කළ යුතුව තිබෙනවා. නමුත් එතුමාගේ කතාවේදී එතුමා කිව්වා මේ මාර්ග ව්‍යාපෘති ආරම්භ කරන්න ඉස්සෙල්ලා මෙතන තේරීම් කාර්යසභාවක් වගේ කමිටුවක් පත් කරලා මේක විශ්ලේෂණය කරලා මේ හොඳ නරක මැනලා ඊට පස්සේ මේවා ක්‍රියාත්මක කරන්න ඕන කියලා. මේ මං හිතනවා මේ රටක සංවර්ධනයක් කෙරෙනකොට මේ වැඩ පමා වෙන්න හේතු වෙන දෙයක්. යම් කිසි චෝදනාවක් තියෙනවා නම් තේරීම්කාරක සභාවක් පත් කරලා ඒ සම්බන්ධ විශ්ලේෂණය කිරීම හරි. නමුත් හැම ව්‍යාපෘතියක් ආරම්භයටම ඉස්සෙල්ලා මේක කරන්න ගියොත් මං හිතන්නේ නැහැ අපි බලාපොරොත්තු වෙන කාර්යක්ෂමතාවය අපිට ලබා ගන්න පුළුවන් වෙයි කියලා. මොකද පෞගිය කාලය තුල අපි පිළිගන්නට ඕන පෞගිය රජය යටතේ විචාරක මාර්ග සංවර්ධනය මේ රටේ ඇති වුණා. එතකොට අධිවේගී මාර්ග, ඒ වගේම ප්‍රාදේශීය මාර්ග, ඒ වගේම ග්‍රාමීය මාර්ග, මේ සියලුම මාර්ග සංවර්ධනය වුණා. ඒ නිසා රටට විශාල ඉදිරි ගමනක් ඉදිරි දැම්මක් ඇති කරන්න පුළුවන්කම ලැබුණා. එතකොට ඒ විදිහට අපිට මාර්ග සංවර්ධනය අපි ගෙන ගිහිල්ලා ඇති කරපු මේ රටේ ප්‍රතිරූපය වර්ධනය කිරීමේ වැඩපිළිවෙල අපි නැවැත්විය යුතු නැහැ. ඒක මං හිතනවා ඉදිරියට ගෙන යන්නට ඕන කියලා. දැන් සමහර විට ප්‍රකාශ වෙනවා මේවට විශාල මුදලක් වැය වෙනවා. ඊළඟට මහා මේ අධිවේගී මාර්ග කිලෝමීටරයක් හදන්න මෙච්චර වැය වෙනවා. ඒතකොට මේක ඇත්ත වශයෙන්ම අපි පිළිගන්නට ඕනේ. මොකද දියුණු මාර්ග පද්ධතියක් අවශ්‍ය නම් මේ සඳහා අපිට මුදල් වැය කරන්න සිද්ධ වෙනවා. අපිට ලැබෙන ආදායම අනුව, ඒ වගේම අපි ලබා ගන්න පුළුවන් විදේශ ආධාර අනුව, ඒවට ලබා ගන්න පුළුවන් විදේශ ණය අනුව අපි තීන්දු කරන්න ඕනේ කොයිතරම් ප්‍රමාණයක් මේ මාර්ග සංවර්ධනයට අපි ආයෝජනය කරනවාද කියලා. නමුත් ඒවා නතර කරන්න, එහෙම නැත්නම් ඒවා අවම කරන්න ගියොත් රටේ ඉදිරි ගමන හුඟක් දුරට වළකිනවා, නැත්නම් ඉදිරි ගමන කඩාපල් වෙනවා. ඒ නිසා මම විශේෂයෙන් මතක් කරන්නට ඕනේ මේ අවස්ථාවේදී පෞගේ කාලය තුල විශාල අවධානයක් යොමු වෙලා තිබුණා මේ රුවන්පුර අධිවේගී. අර මධ්‍යම අධිවේගී අවශ්‍ය වගේම ඒ වගේම රුවන්පුර අධිවේගයත් අවශ්‍යයි කියන කාරණය ප්‍රදේශයේ ජනතාව එකහඬින් කියනවා. ගරු සභාපතිතුමනි, පෞගේ අවුරුදු පහේම මේ රුවන්පුර අධිවේගය ගැන කතා කළා. අත වශයෙන්ම මූලික සම්මිෂණ කටයුතු කළා. ඒ වගේම ෆිසිබිලිටි රිපෝට් එක මං හිතනවා සකස් කළා. ෆිසිබිලිටි ස්ටඩි එක කරපු පෞද්ගලික සමාගමක් කළයි කියලා සමහර අය විරුද්ධ වෙලා තියෙනවා. ඉතින් මේ සියලුම කරුණු හේතු කරගෙන අද මේක පමා වෙන තත්ත්වයක් තියෙනවා. පෞගිය කාලේ කැබිනට් මණ්ඩලයට ආවා මේ පාර කිලෝමීටර් 93ක් පමණ දිග මේ පාර අධිවේගී මාර්ගය කොටස් හතරකට බෙදලා සමාගම් චීන සමාගම් හතරකට හතරකින් ආධාර ලබාගෙන නැත්තම් ණය අරගෙන මේක කරා. ඉතින් අපි එකට එක ගුණා. මොකද අපිට බලාපොරොත්තු වුණේ තායික්මනට මේ ව්‍යාපෘති ආරම්භ කරන්න. නමුත් ඒක අද ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඒ වගේම අද දේශීය මුදල් සපයන්නම් ගේ සහය ඇතුව මේක ක්‍රියාත්මක කරන්න කියලා පෞගේ කාලේ ගරු ඇමතුමත් මට ප්‍රකාශ කළා. නමුත් මම දන්නේ කොයිතරම් දුරට මේක ක්‍රියාත්මක වෙලා තියෙනවද කියලා. අද රත්නපුර දිස්ත්‍රික්කයට පමණක් නෙවෙයි මේක තියෙන ප්‍රයෝජනය. රත්නපුර දිස්ත්‍රික්කය, ඒ වගේම බදුල්ල දිස්ත්‍රික්කය, මොනරාගල දිස්ත්‍රික්කය, හම්බන්තොට දිස්ත්‍රික්කය වැනි දිස්ත්‍රික්ක ගණනාවකටම විශාල ප්‍රයෝජනයක් ඇති වෙන ව්‍යාපෘතියක් මේ ව්‍යාපෘතිය. එතකොට සමහර විද්‍යාධාරීන්ගේ මතයක් තියෙනවා මේක ගමන් කරන වාහන සංඛ්‍යාව අඩුයි කියලා. ඒ නිසා ආදායම අඩු වෙන්න පුළුවන්. අපි ණය ගත්තොත් මේ ණය ආපසු ගෙවීමේ අපහසුවක් ඇති වෙන්න පුළුවන් කියලා. මේක වැරදි. මොකද අද මේ අධිවේගී මාර්ගයේ ගමන් කරන ප්‍රදේශයට සමාන්තරව ගමන් කරන මාර්ගය තමයි ඒ ප්‍රදේශයේ ඉතාමත්ම දුෂ්කර මාර්ගය. ඒ කියන්නේ හොරණ ඉඳලා නැත්නම් ඉංජිරිය ඉඳලා රත්නපුරයට යන මාර්ගය ඉතාමත්ම දුෂ්කරයි. බංගෝලින් ගහන ඒ වගේම පාරපටු මාර්ගයක් ඒක. ඒතකොට මේ මාර්ගයේ ගමන් කරන්න හුඟ දෙනෙක් කැමති නැහැ. ඒ නිසා සියලු දෙනාම වැඩිදුරක් ගෙවාගෙන අද රත්නපුර අවිස්සාවේල්ල හරහා තමයි කොළඹ ගමන් කරන්නේ. ඒ වගේම බදුල්ල බණ්ඩාරවෙල ප්‍රදේශවල, හම්බන්තොට ප්‍රදේශයේ, මොනරාගල ඉංජිනේරය සියලු දෙනාම අද ගමන් කරන්නේ වැඩිදුරක් ගෙවාගෙන මේ රත්නපුර අවිස්සාවේල්ල හා කොළඹ පාරේ. ඒතකොට මේ සියලුම වාහන මේ අධිවේගී මාර්ගය හැදුවොත්, ඒ සංවර්ධනය කළොත් අධිවේගී මාර්ගයක් ඒ පාරදි ගේනවා. එතකොට මෙතෙන්දි තෝනෙත් නොයෙත් මත දුර්මතයන් ප්‍රචාරය කළ තිබුණා. එකක් තමයි මේ ටනල්ස්, මොකද කියන්නේ, උමන් හරහා මේ පාරක යනවා කියලා. එහෙම ගියොත් එහෙම විශාල වශයෙන් කිරියල්ල වැනි ප්‍රදේශවල, කිරියල්ල කිව්වේ ගමක් කිය ප්‍රදේශයේ, කිරියල්ල වැනි ප්‍රදේශවල නායාමට ලක් වෙයි කියලා. නමුත් මම කියන්න ඕන මීට 200ක පමණ මට්ටමින් තමයි මේ උමන් යන්නේ, උමගක් හරහා මේ පාර යන්නේ. ඔව්, ෂෝට් කට්, ෂෝට් ඩිස්ටන්ස්. එතකොට නමුත් ඒ ප්‍රදේශය නා ඒ එච්චර උඩකින් නායෑම එච්චර උසක් නාම යෑමට දක්වන්නේ නෑ කියන මතයක් තියෙනවා. ඇත්ත වශයෙන් මේක තමයි තාක්ෂණික මති. නමුත් ඊට වඩා ඉහළ ගියොත් ඒ කියන්නේ මීට 300ක පමණ ඉහළින් තමයි මේ තන කැපුවොත් තමයි මේ නායෑමට ගොදුරු වෙන්නේ. ඒ නිසා නායෑමේ ප්‍රශ්නයක් මෙතන ඇති වෙන්නේ නෑ. ඒ වගේම වරින්වර මේ පාර සෑදීමේ මාර්ගය වරින්වර මේ වෙනස් කිරීම නිසා යම් යම් මහජන කැළඹිලි තියෙනවා. මහජන උද්ඝෝෂණත් ඇති වුණා. ඉතින් මේවා අපි ගිහිල්ලා ඉතින් සමනය කළා. මම ගිහිල්ලා ඒ තැන්වලට ගිහිල්ලා ඒ ජනතාවට තීරුම් කරලා දීලා මේ මාර්ගය හැදුවොත් ඇති වෙන ප්‍රයෝජනය ගැන තීරුම් කරලා දීලා ඒ අයගේ උද්ඝෝෂණ නවත්වන්න පුළුවන්කම ලැබුණා. ඒ නිසා ජනතාවගේ ලොකු ඉල්ලුමක් තියෙනවා. මේ බලාපොරොත්තු වෙනවා. මම හිතනවා මේ රජයේ යටතේ සබරගමු ප්‍රදේශයට කළ හැකි ලොකුම ව්‍යාපෘතිය මේ රත්නපුර රුවන්පුර අධිවේගී මාර්ගය ඉදිකිරීම කියන එක කියමින් මම ඇමතුමාගෙන් ඉල්ලනවා කරුණා කරලා ඒ අධිවේගී මාර්ගය ඉදිකිරීමේ වැඩ කටයුතු ආරම්භ කරන්න
කියලා. ස්තුතියි.
හොඳයි. ඇමතුමා. ප්‍රජෙම රුවන්පුර අධිවේගී මාර්ගය හදන්න අපි කැබිනට් පත්‍රිකාවට චීන සභාවකට උඩ කර දීලා තියෙනවා. නමුත් ප්‍රශ්න වෙලා තියෙන අපිට චීනෙන් මීට වඩා ණය ගන්න බෑ. We have reached the limit with China. ඉතින් දේශීය කවුරු හරි ඉන්නවනම් දේශීය කොන්ත්‍රාත්කරුවෝ ඉන්නවනම් මේ කරන්න අපි දෙන්න සූදානම්. අනිත් එක මම පැහැදිලි කිරීමක් කරන්න ඕනේ මේ අපි අනුර දිසානායක මන්ත්‍රීතුමා අහපු ප්‍රශ්න වලට ഇതുබා නෑ මෙතන. ഇതുමා ප්‍රශ්නයක් ඒවා පව් අනුර දිසානායක මැතිතුමා විසින් ඉදිරිපත් කරන ලද ආකාරයට ලක්ෂ්මණ යාපාබේවර්ධන මැතිතුමා යොමු කරන ලද ලිපියක් මගින් ප්‍රකාශ කරනු ලබන්නේ රාජ්‍යංශයේ වාහන ගොඩනැගිලිය ආණ්ඩුවට අයත් දේපළ රක්ෂණය කිරීමේදී රජයේ රාජ්‍යංශයේ රක්ෂණ ආයතනයකට ලබා දෙන ලෙසයි. උත්තරය පෞද්ගලික කොන්ත්‍රාත්කාර සමාගමක් කරනු ලබන ඉදිකිරීමක් සඳහා අදාළ රක්ෂණය ලබා දෙන්නේ කාටද යන්න තීරණය කරනුයේ අදාළ කොන්ත්‍රාත්කරුවාය. ඒට මැදිහත් වීමට ආණ්ඩුවට කළ නොහැකිය. ඊළඟ තව ප්‍රශ්නයක් එතුමා ඇහුවා 2015 වර්ෂයේදී චමින්ද ද සිල්වා මහතා උසස් අධ්‍යාපන මහාමාර්ග අමාත්‍යාංශයේ උපදේශකවරයෙකු නොවේ. එතකොට අනු කුමාර මහතා ආපු ප්‍රශ්න තමයි අදාළ රක්ෂණයේ රජයේ රක්ෂණ අවශ්‍යතාවයක්ද පෞද්ගලික අංශයේ කොන්ත්‍රාත්කරුවෙකුගේ රක්ෂණයේ අවශ්‍යතාවයක්ද? එතකොට මට කියන්න තියෙන්නේ 2015 වර්ෂයේදී චමින්ද සිල්ලා මහතා උසස් අධ්‍යාපන මහාමාර්ග අමාත්‍යාංශයේ උපදේශකවරයෙක්. දැන් ඇත්ත වශයෙන්ම අපි කාටද මේ විවාද කරන්නේ? විපක්ෂයේ ඉන්න මන්ත්‍රීව කී දෙනද දෙන්නයි තුන්දෙනයි අපි අපි
ගරු මන්තුමා
දැන් ඔබතුමාගේ ප්‍රශ්නේ තියෙන විපක්ෂයේ ඉන්න මන්ත්‍රීවරු ගාන නම් මේ පාර්ලිමේන්තුවේ හැන්සාඩ් වාර්තාව පාර්ලිමේන්තුවේ වාර්තාව මුළු රටටම වග් කියනවා. ඒ ගැන ඔබතුමා කලබල වෙන්න ඕනේ නැහැ. මන්ත්‍රී ඔබතුමා ප්‍රශ්නේ අහන්නේ ඔය ප්‍රශ්නේ මතු ගන්න සභානායකතුමා හැටියට නම් ප්‍රශ්න තියෙන්නේ අපි ඒකට වග් කියනවා. ඔබතුමාට තියෙන්නේ ඔබතුමාගේ කරුණු ඉදිරිපත් කරන එක විතරයි. අනිත් එක මේක විවාදයක් කරනකොට ඔබතුමා හැම තිස්සේම
රාජකාරණයක් කරලා තියෙනවා. අපි මෙතන
ඒක අසාධාරණයි. එහෙම නම් අනිත් පැත්තේ හැමෝටම අවස්ථාවක් තියෙනවා. විශේෂ බාර ඇමතුමාට විවාදයකට කරුණු ඉදිරිපත් කරන්න පුළුවන් අවස්ථාවක්.
ඉන්නේ 1 2 3
උදුරු දෙන්න පුළුවන්. මේක ගණන් හදාගෙන ඉන්න බෑ ඔබතුමා.
අපි බලා ගන්න. විවාදයේ පුස්සක්.
ඒක අපි බලා ගන්න.
කරු ඇමතුමා එක දිගටම
ඉන්නේ. පුස්සක් නැද කියලා තීරණය වේ අනාගතේ.
1 2 3 4.
ඔබතුමා කලබල වෙන්න එපා.
හොඳයි.
ඔබගේ වැඩේ කරන්න. ආණ්ඩු පක්ෂය කට්ටිය
ගැන බොහොම ස්තුතියි. මිලඟට සුනිල් අඳුන් නැත්නම් මන්තුමා.
සුනිල් ආණ්ඩු පක්ෂය වැඩේ කරන්න කොයා?
සුනිල් අඳුන් නැත්නම්
ගරු සභානායකතුමා.
ගරු සභානායකතුමා.
විවාද ඉල්ලුවේ. විවාද ඉල්ලුවේ ඔබතුමා.
ගරු සුනිල් අඳුන් නැත්නම් මන්තුමා.
ගරු මුල අසනාඩ උඩ මන්ත්‍රීතුමනි විශේෂයෙන්ම අද දිනේදී මේ රටේ වැදගත්ම ප්‍රශ්නය පිළිබඳව අධිවේගී මාර්ගවල සිද්ධ වෙලා තියෙන වංචා දූෂණ පිළිබඳව සිද්ධ කරන මෙම විවාදයට යම් කරුණු ප්‍රමාණයක් ඉදිරිපත් කරන්න මම බලාපොරොත්තු වෙනවා. ඊට කලින් මම ඔබතුමාගේ අවධානයට යොමු කරන විශේෂයෙන් මේ දූෂණ සම්බන්ධයෙන් අද කතා කරන නිසාම මේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් විය යුතු දින 100ේ වැඩසටහන යටතේ මේ යහපාලන ආණ්ඩුවේ පොරොන්දුවක් වෙච්ච ජාතික විගණන පනත මේ වෙනතුරු පාර්ලිමේන්තුවට ඉදිරිපත් වෙන්නේ නැහැ. ඒක බාලගිරි දෝෂේ වගේ කැබිනට් මණ්ඩලයේ තුලම කැරක් කැරකි තියෙනවා. ඉතින් අපිට තේරෙන විදිහට මේ අවසාන කැබිනට් රැස්වීමෙදිත් ඒක හරියට සංශෝධනය වෙලා ඉදිරිපත් වෙන්නේ නැති ගතියක් තමයි තියෙන්නේ. ඒක නිසා මම මන්ත්‍රීවරයෙක් හැටියට පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් ලෙස ගරු කතානායකතුමාගේ අවධානයට යොමු කරනවා. මහලේකම්තුමාට අපි බාර දුන්නා. ජාතික විගණන පනත සඳහා වන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කිරීම සඳහා මම ඒක ඉදිරිපත් මතු කරන්නේම ගරු මුලාසනාවට මන්ත්‍රීතුමනි ගරු කතානායකතුමා තොරතුරු දැනගැනීමේ පනත විපක්ෂයේ මන්ත්‍රීවරයෙක් හැටියට ඉදිරිපත් කරන්න උත්සාහ කරපු වෙලාවේදී ඒකට බාධා ඇති වුණා. නමුත් එතුමාද මූලාසනයේ ඉන්න නිසා එතුමා තොරතුරු දැනගැනීමේ පනත පිළිබඳව ඒ වගකීම විශ්වාස කරන නිසාම ජාතික විගණන පනත අඩුතරමේ කැබිනට් මණ්ඩලයට බැරි නම් පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් ලෙස ඉතා ඉක්මනින් පක්ෂනායක රැස්වීම සාකච්ඡා කරලා ඒක පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කරන්න කටයුතු කරන්න කියලා මම ඉල්ලා සිටිනවා. ඒ වගේම මේ අදාළ කාරණාවේදී විශේෂයෙන්ම මේක එක දිනයක විවාදයක්. ඒ දිනයක් තුළ මං හිතන්නේ මේ අධිවේගී මාර්ගවල සිද්ධ වෙලා තියෙන වංචා දූෂණ පිළිබඳව සමස්තයක් අපට සාකච්ඡා කරන්න බෑ. ඒ නිසාම මේ පාර්ලිමේන්තුව මේ විවාදය වඩා ඵලදායක වන්න නම් අපේ යෝජනාව තමයි ස්වාධීන පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත් කරන්න. ඒ පත් කරන වගේම මේ සියලු අධිවේගී මාර්ග පිළිබඳව විවහාරික විගණනයක් ෆොරන්සික් ඔඩිට් කරලා සම්පූර්ණම ඔබතුමාටත් එතකොට සාධාරණයි සම්පූර්ණ විවහාරික විගණනයක් අවශ්‍ය කරන ඉදිරිපත් කිරීම.
මම ඒකට විරුද්ධ වෙන්නේ නැහැ. විගණනයක් කරන්න පුළුවන්. මම ඒකට විරුද්ධ වෙන්නේ
නැහැ. පාර්ලිමේන්තුව ඔබතුමාට කොහොමද විරුද්ධ වෙන්නේ බෑ. ඒක පාර්ලිමේන්තුවනේ තීරණය කරන්නේ. ඔබතුමා විශේෂ භාරගමතුමා හැටියට ඒකට එකඟ වෙන්නම වෙනවා. කොහොමද? සභානායකතුමා හැටියට අදහසක් වගේම විශේෂ භාරගමතුමා හැටියට එකඟ වෙන්න වෙනවා. ඉතින් ගරු පාර්ලිමේන්තුවට අපි ඉල්ලා හිටින්නේ එවැනි තේරීම් කාරක සභාවකින් මුළු රටටම පැහැදිලි වෙයි මේක ඇත්ත නැත්ත මොකද්ද කියලා. මොකද අපි දන්නවා මේ බැනුම් කර වංචා පිළිබඳව සාකච්ඡාව ආපු වෙලාවෙත් මේක රකින්න හදපු හුඟක් අය මේක ආරක්ෂා කරන්න හදපු හුඟක් අය තමන්ට ලැබිච්ච වරදාන වරප්‍රසාද නිසා ආරක්ෂා කරන්න හදන්න ඇති. හැබැයි ආරක්ෂා කරන්න හදපු හුඟක් අයත් අද නිරුත්තර වෙලා තියෙනවා. අද හුඟක් අය කල්පනා පිළි අරගෙන තියෙනවා.
ගරු සභානායකතුමා බැඳුම් කර වංචාවයි මේක සම්පූර්ණයෙන් වෙනස්. බැඳුම් කර වාර්තාව සම්බන්ධයෙන් ඔඩිටර් ජෙනරල්වරයාගේ වාර්තාවක් තිබුණේ යම් අඩුපාඩු පෙන්නලා. නමුත් මම සභාගත කරන්න කැමති 2015-16-17 ඔඩිටර් ජෙනරල්වරයාගේ වාර්තාව. ඒ වාර්තාව අනුව මහා මාර්ග අධිකාරියේ කිසිම මහා පරිමාණයේ දූෂණයක් වෙලා නැහැ කියලා සාතිකය දීලා තියෙනවා. ඉතින් ඒකයි මේ කම්පයර් කරන්න එපා.
මං හිතන්නේ ඒක තමයි. දැන් ඔබතුමාට බැඳුම් කර වංචාවයි මේකයි කම්පයර් කරගන්න පුළුවන්. මේක බැඳුම් කරේකට වඩා ලොකුද බැඳුම් කරේක මේකට වඩා ලොකුද කියලා අර අපි කියන විදිහේ තේරීම් කාරක සභාවක් හැඳවලා විවහාරික විගණනයක් කරලා අපි මේ අවසානේ දකිමු. එතකන් කලබල නොවී ඉඳිමු. ඒ කියන්නේ එතකොට අපි හිතන්න පුළුවන් මම හිතනවා විශ්වාස කරනවා අපරාධයේ තරම හොයන්න බෑ මොකද්ද කියලා. හැබැයි බැඳුම් කර වංචාවට වඩා වැඩියෙන් වෙන්න පුළුවන්. මේ කියන ගනුදෙනු වල ස්වභාවය මොකද ඒ තරම් අපරාධ මේක සිද්ධ වෙලා තියෙනවා. ඒක නිසාම තමයි මම ඔබතුමාට කියන්නේ විගණ කාධිපතිතුමාගේ වාර්තාව නෙමෙයි. ඒ වාර්තාවට එහා ගිහිල්ලා දැන් අද සිද්ධ වෙච්ච දේවල් පේනවනේ. බැඳුම් කර වංචාවේ මම කොහොමද අද ඒක රකින්න උත්සාහ කරපු කට්ටිය අද කතා කරනවද? කප්පන් දුන්නේවා කෙවපුවා. ඒකම තමයි මේ සිද්ධ වෙන්නේ. මම ඒක නිසා මේකන වැඩි කියන්න යන්නේ නැහැ. ඒ වගේම මම ඔබතුමාගේ විශේෂ අවධානය යොමු කරනවා. විශේෂයෙන්ම මේ ටෙන්ඩර් වලින් කෝටි ගණන් බිලියන ගණන් අපි කතා කරනවා. පඩි ගෙවනකොට අපි දන්නවා සමහර විසිට් වීසා වලින් ඇවිල්ලා ඉන්න සංචාරක වීසා වලින් ඇවිල්ලා ඉන්න අයට ඩොලර් වලින් ඩොලර් 28,000 30,000 ලක්ෂ 34,40 පඩි ගෙවල තියෙනවා. එහෙම පඩි ගෙවන්න පුළුවන් නම් අපි ඔබතුමාලගේ අවධානය යොමු කරන්නේ ගම්පහ, කෑගල්ල, කුරුණෑගල, නුවර මේ වන්දි ඉල්ලන මිනිස්සු මේ අධිවේගී මාර්ග ඉදිරි කිරීමේ වන්දි ඉල්ලන මිනිස්සු හම්බන්තොට වන්දි ඉල්ලන මිනිස්සු මහ දේවල් නෙමෙයි ඉල්ලන්නේ ඩොලර් වලින් නෙමෙයි ඉල්ලන්නේ පොල් ගහට තාම ඔබතුමාලා කියන්නේ රුපියල් 2000යි. ඒ අයට ලක්ෂ දෙක දෙන්න ඔබතුමාලා කොච්චර හෙට්ටු කරනවද? ඒ අයගේ වන්දි ගෙවන්න ඔබතුමාලා මොනතරම් මේ රත්තරන් වගේ සලකලා තමයි ඒවට කතා කරන්නේ. ඒ නිසා අපි කියන්නේ අඩුතරමේ අර ඩොලර් වලින් මිලියන ගණන් ගෙවන්න පුළුවන් නම් මෙන්න මේ වන්දි සඳහා ඉල්ලන අයට සාධාරණ වන්දි ගෙවීමක් කරන්න කටයුතු ගන්න කියන ඉල්ලීමත් අපි ඔබතුමාලගේ අවධානයට යොමු කරනවා. ඊළඟට විශේෂයෙන්ම මේ මධ්‍යම අධිවේගී මාර්ගය ගැන ගොඩාක් කතා වෙච්ච නිසා දකුණු අධිවේගී මාර්ගය පිළිබඳව ඇති වෙලා තියෙන තත්ත්වයන් පිළිබඳව මම යම් කිසි කාරණා ප්‍රමාණයක් අවධානයට යොමු කරන්න බලාපොරොත්තු වෙනවා. දැන් ගොඩගම ඉඳලා හම්බන්තොට මේ අධිවේගී මාර්ගය දීර්ඝ කරන්න ඔබතුමාලා කටයුතු කරනකොට මුලින්ම මේක 2013 ශක්තිදා අධින වර්තාවක් හැදුවා. මේ තියෙන ශක්තිදා අධින වර්තාව. කවුද මේක හැදුවේ? කවුද මේකේ වගකීම් බාරගන්නේ? ඔබතුමා විශේෂ බාර ඇමතුමා හැටියට මුලින්ම කරන්න තිබිච්ච දේ තමයි ඒ පරණ පවු ටික හැමම කරගහගෙන යන්නේ නැතුව මේකේ වගකීම් මොකද්ද කියලා හොයන එක. ගෙපලක් කැපුවත් බාසුන් නැහැ කෙනෙකුට දීලා බලනවා මේක කපන්න සුදුසුද නැද්ද කියලා. මං කියන්න පොඩකින්. දැන් ඔබතුමා දන්නේ නැත්නම් මං කියන්න. ගෙපලක් කැපුවත් අපි හොයනවා මේක මෙතන කපන්න සුදුසුද නැද්ද කියලා. දන්න කියන කෙනෙකුට කියලා ඒක හොයනවා බලනවා. අදතර මේ 2013 හදපු ශක්තිදා අධින වර්තාවේ වගකීම් බාර ගන්න කෙනෙක් නැහැ. සාමාන්‍ය මේක ලියවිල්ල අක්ෂර නම් තියෙන මෙන්න මේක අහවල්ලු ආයතනේ බාර ගන්න කියලා. ඔබතුමා පෙන්වන්න මේ ශක්තිදා අධින වර්තාව කවුරු වගකීමක් අද පිළිගත්තේද කියලා. කෝප් කමිටුට ගියාල මේක සාකච්ඡා කළා වෙලාවේ ඔබතුමාගේ මාර්ග සංග අධිකාරියේ ප්ලෑනින් ඩිවිෂන් එක කිව්වා මේකේ අපි දන්නේ නැහැ මේ මුළු ප්‍රමාණය හදලා තියෙන්නේ කවුද කියලා. මේක වගකීමක් නැහැ. මේක අඩුතරමේ ලියවිල්ලක්වත් නැහැ. දැන් මෙහෙම වார்த்தාවකින් වැඩක් පටන් ගන්න පුළුවන්ද? මම නෙමෙයි කබීර් හෂීම් ඇමතුමා මේ ආණ්ඩුව පත් වෙච්ච වෙලාවෙම මාර්ග සංවර්ධන ඇමතිවරයා හැටියට මාධ්‍ය සාකච්ඡාවක් තිබ්බා. ඒ මාධ්‍ය සාකච්ඡාවේදී එතුමා කියන කාරණා මම කියන්න කීපයක්. මම මේ කියන්නේ දකුණු අධිවේගී මාර්ගයේ මාතරසිට බෙලියත් හම්බන්තොට දීර්ඝ කිරීමේ ව්‍යාපෘති උපදේශන සේවා සඳහා එක්තරා සමාගම බාර දීලා තියෙනවා. මුළු මාර්ගයේ කිලෝමීටර් 90ක් සඳහා උපදේශන සේවා ගාස්තු රුපියල් බිලියන 12යි. මේ මාර්ගයේ කිලෝමීටරයකට උපදේශන සේවා ගාස්තු රුපියල් මිලියන 124යි. මේවා මහ පොළව පැලෙන හොරකම්. අධිවේගී මාර්ගයක් අලුතින් හදන්න තිබුණා මේ මුදල් වලින්. මේ කොන්ත්‍රාත්තුව කැබිනට් එකෙන් අනුමත කරලා තියෙන්නේ ගිය දෙසැම්බර් 5 වෙනිදා. චන්දෙර දින 3කට කලින්. ලන්සු කැඳවීමක් නැහැ. චීන කම්පැනිකට දීලා මේවට ගිවිසුම් පවා අත්සන් කළා. මේ නිසා බොහොම ප්‍රවේශයෙන් මේවා කරන්න ඕන. කවුද කියන්නේ? මම නෙමෙයි ඔබතුමාලගේම කබීර් හෂීම් ඇමතුමා. දැන් ඔබතුමාලා ප්‍රවේශමෙන් කෙරුවද? අඩුතරම මං අහනවා ඔබතුමාලා කියන්න දකුණු අධිවේගී මාර්ගයට හරි ශක්්‍යදා අධින වර්තාවක් තියෙනවද කියලා. මොකද එතන ඉන්නේ පටන් ගන්න තියෙන්නේ. ඊට පස්සේ ඔබතුමාලා මොකද කරේ? මේක දුන්නා ඩිසයින් ඇන්ඩ් බිල්ඩ් කියන ඉදිකිරීමයි සරසුමයි දෙකම එකම කම්පැනියකට යන විදිහේ ක්‍රමවේදයකට. කැතික් සමාගම මේක චීන ණයක් හින්දා සමාගම තමයි කොන්ත්‍රාත්කරු. ඒ වගේම ඉදිකිරීම උපදේශන සමාගම තෝරගන්නෙත් ඒගොල්ලමයි. ඒක චයිනා රේල්වේ ෆස්ට් සර්වේ ඩිසයින්
ගරු සභානායකතුමනි
FSDI ඉදිකිරීම. මේ වචනෙන් වචනට පැහැදිලි කරන්න ගියාම අපිට කතා කරන්න පුළුවන් දප්පා.
නෑ.
ඔයා ඔබතුමාට කතාවක් තියෙනවනේ. පිළිතුරු කතාව කියල එක.
පැහැදිලි කිරීමක්
මං ඉල්ලුවේ නෑ පැහැදිලි කිරීමක්.
මෙතුමා මට අයිතියක් තියෙනවා.
ආ සභා.
ඔබතුමා අයිතිය කියන්නේ අවසානයේදී. ඔබතුමා අවසානදි කියන්නේ
අවසානේ
කතාව කරන්න දෙන්න මගේ වෙලාවයි නෝ පැහැදිලි ගන්න කොහොමද මගේ වෙලාවයි පැහැදිලි කරන්න මගේ කතාව කරගෙන යන්නේ බාධා කරන්නේ
පැහැදිලි කිරීමක් මේ ගිවිසුම් ඔක්කොම අස්සන් ගෙනුවේ පසුගිය රජ කාලේ
ඒක තමයි වැඩේ
හරිද
දැන් සනීපද ඒකට
පසු එව්ව අවලංගු කරන්න බෑ
හරිද
පසුගිය රජ කාලේ අස්සන් කරන ගිවිසුම් එකක්වත් අපිට අවලංගු කරන්න බෑ
එහෙම කියලා දාවේ වලේට.
ඒක තමයි අසංකේත
බලතාවේ. අසං කරපුවා නෙවෙයි මම මේ කියන්නේ.
ගරු මූලාසනාරේ උඩ
mantrituwani.
මෙතුමා මේ සිල්ලර විදියට කතා කරනවා. අපි අපේ රජය ආවිතරයි අපි බැලුවා මේ දකුණු අධි වේගී මාර්ගයේ යම් කොටස් නවත්තන්න පුළුවන්ද කියලා. අපිට නීති උපදෙස්ලපට ඒක නවත්තන්න බෑ.
හරිද?
තමයි එක පිළිගන්නවනේ.
දැන් ආයේ පාලක ඔබතුමා මට බාධා නොකර මගේ කතාව කරන්න දෙන්න මට විනාඩි 20යි තියෙන්නේ. දැන් මම අහන්නේ දැන් එතකොට ඩිසයින් බිල්ඩ් කියන පදනමින් සැලසුමයි ඉදිකිරීමයි දෙකම එකම සමාගමක් කරනකොට අපි තමයි ඒකේ ප්‍රතිලාභය ලබන ආයතන මාර්ග සංග අධිකාරිය අපේ රටට මේ කළ දෙන්නේ. එතකොට ඒකේ උපදේශක සමාගම කටයුතු කරන කවුරු වෙනුවෙන්ද? ඒ පාර හදන එකේ උපදේශක සමාගම කටයුතු කරන ඕන චීන වෙනුවෙන්ද ලංකාව වෙනුවෙන්ද? උපදේශකෝ කියන්නේ මොකද්ද? මේ සැලසුමයි ඉදිකිරීමයි දෙකම එකම කම්පැනියෙන් කරනකොට ඒක හරියට කරනවද නැද්ද කියලා අපටයි ඒගොල්ලෝ උපදෙස් දෙන්න ඕන. මාර්ග සංවර්ධන අධිකාරියට උපදෙස් දෙන්න ඕන. අපි තමයි සේවා දායකයා. උපදේශක සමාගමේ. අපි සේවය ගන්නෙ. එතකොට මේගොල්ලෝ උපදෙස් දෙන්නේ කාටද? අර කොන්ත්‍රාත් සමාගමට. එතකොට ඒක තමයි ප්‍රශ්නේ. ඒ ගිවිසුම ඔබතුමා කියන දේ ගිවිසුම අනුව ඔය ෆස්ට් සේවය කියන එක FSDI කියන උපදේශක සමාගම එක්සිම් බැංකුවෙන්ම ණයක් ගේන්න ඕන. ණයක් ගේන්න ගෙනලා තියෙනවා තාම. ණය ගිවිසුම අත්සන් කළා තියෙනවද? ඒගොල්ලෝ ණය ගෙනලා තියෙනවද? ණය ගෙනලා නැහැ. ඉතින් අනාගතේ ගේන්න තියෙන්නේ ඒක. ඉතින් ණය ගේන්නේ නැතුව කොහොමද ගිවිසුම අත්සන් කළා තියෙන්නේ? දැන් ඔබතුමා අමතුමා නම් ඔබතුමාට අයිතියක් තියෙනනේ ඒ විදියට ණය ගෙනලා නැත්තම් ගිවිසුම ප්‍රකාරව ගිවිසුම කඩේ කරලා නේ තියෙන්නේ. අවලංගු කරන්න කියනව නෙමෙයි මේ. මේක තමයි වැරද්ද. දැන් ආයි කියනවා. පොඩක් ඉන්නකෝ. අපිට ණය දෙන ඒවා තමයි මේවා. ඒක තේරෙනවා අපට. අපේ පාර. හැබැයි ණය ගෙවන්නේ කවුද? ඒ ණය ගෙවන්නේ කවුද? අපි ණය ගත්තට ගරු කතානායකතුමනි, ගලු මුරාසනාට මන්ත්‍රීතුමනි, ඒ ණය ගෙවන්න වෙන්නේ මේරටේ ජනතාවටනේ. දැන් මෙතුමාලා ණය ගෙවනකොට කියනවාද? ණය ගෙවන්න උනාම කියනවාද මේවා අසාධාරණ ගිවිසුම්? මේවායි ණය ගෙනාවේ නැහැ. මේ සල්ලි ගෙනල්ලා නැහැ හරියට. ඒකින්ද අපට ණය ගෙවන්න බෑ කියලා? නෑ, ඒ ණය අපි ගෙවන්න වෙනවා. ඒ නිසා තමයි අපට තියෙන්න ඕන මේ ණය කියලා කියන්නේ නැතුව අඩුතරම ඔබතුමා විශේෂ බාර ඇමතුමා හැටියට ඔබතුමා අසාර්ථක එතන ඒගොල්ලොත් එක්ක කතා කරන්න. ණය කැන්සල් කරන්න නෙමෙයි මේ කියන්නේ. හරි. නෑ, ඔක්කොම ඒක දැන් මෙතුමාලා කියන්නේ ගියාණ්ඩුව ගත්ත ණය, ගියාණ්ඩුව අස්සම් කරපු ගිවිසුම්, ඒවා අපිට කැන්සල් කරන්න බෑ. ගියාණ්ඩුව හොරකම් කරපු විදියටම ඒවයි හිඩස් වලින් අපිත් කරගෙන යනවා. ඕක නෙමෙයි කියන කතාව. ඊළඟට තියෙන ප්‍රශ්නේ තමයි මම මේ කියන්නේ විශේෂයෙන් ඒ එතකොට ප්‍රශ්නේ තියෙන්නේ මේකයි. දැන් මේ උපදේශක සමාගම් ඒගොල්ලෝ අපිට ඉන්වොයිස් ඉදිරිපත් කරනවා. ලොකු ලොකු ගණන් දාලා හදනවා. ඒගොල්ලෝගේ පඩි අපි කියනවා. ඒවා දැන් ගිවිසුමට අනු ඒගොල්ලෝ ණය ගෙනල්ලා නැත්තම් ඒගොල්ලන්ට ණය ගෙවලා පඩි ගෙවලා තියෙන්නේ කවුද මෙච්චර කල්? කවුරුත් එක්කද ඒගොල්ලෝ අතින් වේදම් කරන් ඇවිල්ලා අපිට කරනවද? ණය ගිවිසුමකට අනු ණය ගේන්න ඕන ණය ගෙනල්ලා නැහැ. එක්සිම් බැංකුවෙන් ණය දීලා නැහැ. හැබැයි දැන් අවුරුදු දෙකමාරක් වෙනෝ ඒගොල්ලෝ වැඩ කරනෝ. කවුද පඩි ගෙවන්නේ? චීනේ ඉන්නවද මේ අපට ආදරේට ඇවිල්ලා වැඩ කරන කට්ටියක්? අපේ පාර හදලා දෙන්න නොමිලේ. අවසානයේ ඒවටත් එක්ක ඒගොල්ලෝ පොලිය හදන්නේ නැද්ද? අපේ ප්‍රමාද ගාස්තුත් එක්ක පොලිය හදන්නේ නැද්ද? එතකොට ඒ පොලිය ගෙවන්න ඕන කවුද? ඔබතුමාලගේ ගෙවල් වල බූදලෙන් නෙමෙයි පොලිය ගෙවන්නේ, මේ රටේ අහිංසක මිනිසුන්ගේ බදු මුදල් වලින්. ඔබතුමාලා ඊළඟට තර්කය හදනවා ණය ගෙවන්න අපට විදියක් නැහැ. අපි ණය කන්දක ඉන්නේ, බදු ගහන වැරෙන්න අපට වෙන උත්තරයක් නැහැ කියලා. ඕකනේ කියන්නේ. දැන් කියනවා පාර හදන්න ඕන, ඒකෙන් ඉඳන් ණය ගන්න වෙනවා. ඊළඟට කියනවා ණය ගෙවන්න විදියක් නැති හින්දා බදු ගහන්න වෙනවා. හරි සරලයි. ඉතින් මේකනේ මේ මෙච්චර කාලේ මේ කරන ක්‍රමී. ඉතින් ඔය ඕකම නම් දිගටම ආවේ ඔබතුමාලා කියන විදියට. මොකද වෙනස? අපි කියන්නේ ඒක ඉතා පැහැදිලිව මේ සමාගමට දැන් අවුරුදු දෙකමාරක් ඒගොල්ලෝ නොමිල වැඩ කරන්නේ නැහැ. ඒවට අපිට ප්‍රමාද ගාස්තුත් එක ගෙවන්න සිද්ධ වෙනවා. මම උදාහරණ ඔබතුමාට පෙන්වන්නම් ඕන තරම්. කල්පනා කරලා බලන්න. මේ තියෙන්නේ 2016 ජනවාරි මාසේ ඉඳලා සැප්තැම්බර් වෙනකන් ඒගොල්ලෝ ඉදිරිපත් කරන බිල් උපදේශක සමාගම ඒ මාසවල උපදේශක ගාස්තු වැඩි දේගොල්ලෝ කියනවා මිලියන 397යි 852455යි. එතකොට ඒක සර්ටිෆයිඩ් කරනවා අපේ ඉංජිනේරුවෝ. අපේ අය කියනවා මේ ගාන ගෙවන්න බෑ මිලියන 137ට. වෙනස කීයද? 65% අපි අඩු කරලා තියෙනවා. එතකොට ඒ කියන්නේ මේක පිළිගත්තනම් මොකද වෙන්නේ? අපි මේක පිළිගත්තනම් මිලියන 397ක් ගෙවන්න ඕන මේ මාස ගානට. එතකොට ඒගොල්ලෝ ණය ගෙනල්ලා නැහැ. හැබැයි මේ ගාන ගෙවන්න වෙනවා. මේ ගෙවන්න තියෙන ප්‍රමාණය කොච්චරද කිව්වොත් එම බුදුහා දන්නවා මිලියන 11000කට වැඩි දැන්. මෙරට ජනතාවගේ සල්ලි අවසානේ. ඊළඟට මේගොල්ලෝගේ කොහොමද බඳවා ගැනීම කළ තියෙන්නේ? කවුද බඳවා මේ ණය ගෙවන්න අනුමත කරන්නේ? මං සභාගත කරනවා මේ ෆොට්සේ මේ FSDI කියන ආයතනය කෙලිම ලියුමක් ලියනවා ආර් පාස් කරලිංගම් සීනියර් ඇඩ්වයිසර් ටු ප්‍රයිම් මිනිස්ටර් 2016 ඔක්තෝබර් 7. මං අහන්නේ මාර්ග සංවර්ධන අධිකාරියට ලියන්න නැතුව අධිවේගී මාර්ගයේ ගෙවීම් පිළිබඳව උපදේශන ගාස්තු පිළිබඳව අනුමත කිරීමක් පිළිබඳව ආර් පාස් කරලිංගම් කියන මහත්තයට ලියන්න පුළුවන්කම තියෙන කොහොමද මේ FSDI කියන ආයතනයේ ජෙනරල් මැනේජර් හොන් ඩොන්ට්? මොකද හොංදොන් සහ ආර් පාස්කරලිංග මහත්තය අතර තියෙන සම්බන්ධය? කල්පනා කරලා බලන්න. ආර් පාස්කරලිංග මහත්තය කියන්නේ ජනවරමක් තියෙන කෙනෙක් නෙමෙයි, මහජන නියෝජිතයෙක් නෙමෙයි, මන්ත්‍රීවරයෙක් නෙමෙයි, ආර්.ඩී.ඒ.කේ කෙනෙක් නෙමෙයි. අවසර ගන්න ඕනේ නැහැ. ඒක හරි. හැබැයි ඒකට අනුව තමයි, ඒ අනුමතය කිරීම අනුව තමයි ඔබතුමාලා අනුමත කරන්නේ.
මන්තුමා
ඊළඟට මම සභාගත කරනවා. බොහොම හොඳයි.
ඔබතුමාට
බොහොම ස්තුතියි. නෑ ඒක හරි වැදගත්.
ඔබතුමනේ ගරු මූලාසනයේ මන්ත්‍රීතුමනේ
පොයින්ට් ඔෆ් ඕඩර්. ආ පොයින්ට් ඔෆ් ඕඩර්.
මේ හොඳා ඉන්නවා. මේ අයිරෝඩ් පිළිබඳව විශේෂඥයෙක් මහා විද්වතෙක් කැරියට කතා කරන මෙතුමාට මේ සභාවේ කතා කරන්න මොකද තියෙන අයිතිය? මෙතුමන්ලා තා බෝක්කු කැඩුවේ, පාලම් කැඩුවේ, පාරවල් කැඩුවේ, බස් ගෙන තිබ්බේ, බෙලි කැපුවේ, එහෙම ජාතික සම්පත් විනාශ කරපු පුද්ගලයෙකුට කොහොමද මේ විශාරදයක් වගේ කතා කරන්න තියෙන අයිතිය අයිරෝඩ් පිළිබඳව? මම ඒක ඔබතුමාගෙන් අහනවා.
තර
මූලාසනේ වන්දනවලි
මන්දුමා කතා කරන්න.
දැන් තේරෙනවා ආස්කර් ආර් පාස්කරලිගම් මහත්තයාගේ සම්බන්ධය මොකද්ද කියලා. දැන් තේරෙනවා ඒ කෑ ගහපු විදියට ආර් පාස්කරලිංගම් සම්බන්ධය මොකද්ද කියලා. ඒ කියන්නේ දැන් හරි පැහැදිලි. දැන් පැහැදිලි. දැන් වෙන උත්තර ඕනේ නැහැ. ඒ ඇරිය අපි විදියට අපිට පැහැදිලි පාස්කරලිංගම් සම්බන්ධය මොකද්ද කියලා. ඊළඟට වැදගත් දේ තමයි ඔබතුමා කියවනේ සම්බන්ධයක් නැහැ කියලා. හැබැයි ඒ සම්බන්ධතාවය අනුව තමයි ඊළඟට ලියන්නේ කවුද? RM ගාමිණී සීනියර් ප්‍රොජෙක්ට් ඩිරෙක්ටර්. එයා ලියන මේ ව්‍යාපෘතින අධ්‍යක්ෂකවරු හතර දෙනාටම, ප්‍රොජෙක්ට් ඩිරෙක්ටර්ස් හතර දෙනාටම ලියන මොකද්ද? The inputs provided by the expatriates FSDI during the initial period of their service have been approved by the chairman RDA as per request made to R. Paskaralingam, senior advisor to minister and national policies economic affairs of by FSDI. මොකද වෙන්නේ එතකොට? FSDI එක කෙලින්ම ලියන ආස් පාස්කරලිංගම් මහත්තයාට. ඒක අනුව ඒක පෙන්නනවා මේ තියනවා RM ගාමිණී ලියනවා RDK චෙයාර්මන්ට FSDI එක ආස් පාස්කරලිංගම් මහත්තයා හරහා මේක අනුමත කරගෙන තියෙනවා මේ ගෙවීම් කරන්න එක්ස්ටෙන්ෂන් එක. ඒක නිසා මේක අප්‍රූව් කරලා දෙන්න කියලා. එතකොට RDA චෙයාර්මන් මෙතන අප්‍රූව් කියලා ගහනවා. ඒ අනුව R ගාමිණී ලියනවා ව්‍යාපෘති අධ්‍යක්ෂක හතර දෙනාටම මේක දැන් අනුමතයි කියලා. මේක තමයි ක්‍රමවේදය. මේක තමයි ඇවිල්ලා තියෙන ක්‍රමවේදය. ඒ වගේම මම ඔබතුමාගේ අවධානය යොමු කරනවා. ඉකොනොමික් කමිටි, කැබිනට් කමිටි ඔෆ් ඉකොනොමික් මැනේජ්මන්ට්, ඒකෙන් අනුමත කරනවා 2016 නොවැම්බර් 3 අයිටම් නම්බර් 9 ඇලිරක් 11 2016 මේ වයඩක් දිග වැඩි කරන්න. ඉකොනොමික් කමිටි එකට ඒක කරන්න පුළුවන් කියලා හිතමුකෝ. ඒක කැබිනට් එකේ සමහරට අනුමත කරන්න පුළුවන්. මං අහන්නේ මේකට පාදක වෙච්ච ඉනිෂියල් ડોකියුමන්ට් එක මොකක්ද? මේක දැන් ඔබතුමාලා අපි දන්නවා ආර්ථික කළමනාකරණ කමිටුවේ නැහෙනේ මේ ගුවන් පාලම් වල දිග පිළිබඳව, මේ වයඩක් ගුවන් පාලම් යන්න ඕන විදිය පිළිබඳව ප්‍රවීණතාවයක් තියෙන අය. එහෙමනම් ඒකට තියෙන්න ඕන ඉංජිනේරුවන් විසින් සපයන ඉංජිනේරු මම උදා කියන්නේ ඉංජිනේරුමය තොරතුරු. ගරු අගමැතිතුමා, ඒ ඉංජිනේරුමය වාර්තාව මොකද්ද? ඔබතුමාලා කියන්නේ ඒක තමයි ඉංජිනේරුමය වාර්තාව තියෙන. මම කියන ඉංජිනේරු වාර්තාවක් නෙමෙයි තියෙන්නේ. මේ චීන සමාගම තමයි සරත්තමුණුගම් මහත්තයාට ලිව්වේ. චීන සමාගම කෙලින්ම සරත්තමුණුගම් මහත්තයාට ලියලා සරත්තමුණුගම් මහත්තයා හරහා ගත්ත එකඟතාවය මත තමයි මේ කැබිනට් කමිටුව තීරණය කරේ මේ ගුවන් පාලම් දිග වැඩි කරන්න. එහෙම නෙමෙයි. ඔබතුමාලා මේ ව්‍යාපෘතිය මුල ඉඳලම ඉන්නේ. මං කියන්නේ ඒක ක්‍රමවේදය ඒකනම් ඒක අපි පිළිගමු. මොකක්ද ශක්්‍යතා අධ්‍යනයක් අවශ්‍ය නැහැ, ඉංජිනේරුමය වාර්තා අවශ්‍ය නැහැ, පරිසර අධ්‍යනයක් අවශ්‍ය නැහැ. උපදේශක සමාගම ඉන්නෝ චීන කොන්ත්‍රාත් සමාගම වෙනුවෙන්. ඔබතුමාලා කියන අපි ණය ආරං තියෙන්නේ, වෙන කරන්න දෙයක් නැහැ. ගුවන් පාලම් හදන්න ඕන, අධිවේගී මාර්ගය හදන්න ඕන, ණය ගෙවන්න වෙයි ඒක පස්සේ. ඒ නිසා උපදේශක සමාගම කියන හැම දෙයක්ම පිළි අරගෙන අපි අනුමත කරනවා. ඕක තමයි ආපු ක්‍රමවේදය. මම කියන්නේ ඒ ක්‍රමවේදය වැරදි. අවබෝධ ගන්න වෙලාව.
ගරු සභාපතිතුමනි, මෙතන මේ අර වේරියේෂන්ස් වෙනකොට, ඒ කියන්නේ පාරක් හදනකොට මුල් වියදමයි ඒක වෙනස් වීම වෙනකොට පිළිගත් ක්‍රමයක් තියෙනවා, පිළිගත් රේට්ස් තියෙනවා. ඕනම කන්ට්‍රැක්ට් එක පිළිගත්ත රේට් තියෙනවා. කොන්ක්‍රීට්වලට මෙච්චරයි, කොළඹසට මෙච්චරයි. ඒ පිළිගත් රේට්ස් අනුව තමයි මේ ගණනය කෙරුවේ. අනිත් එක මම කියන්න ඕන, මම උදේවරුවේ කිව්වා කොට්ටාව ඉඳන් මාතර දක්වා එකම වයඩක්ට් එකක්වත් එකම කුළුණු මත පාරක් හැදුවේ නැහැ. ගංගතුරාවහම දැන් මෙතුමා කියන්නේ මේ මේ ගංගතුරාවට කමක් නැහැ, අර පරණ විදිහේ පාල පාරමේ අර පිහිටි පොළවේ හදන්න කියලා. නමුත් අපි ඒක වෙනස් කෙරුවා මීටර 4.5ක්
කිලෝමීටර්
4.5ක් අපි වයඩක්ස් දැම්ම. ඒ ගංගතුර නවත්තන්න දැන් පසුගිය ආණ්ඩුව ඇත්ත වශයෙන්ම කොළඹ සිට කොට්ටාව දක්වා එක වයඩක්ටයක් හැදුවේ නැහැ. ඒකයි මේ යට උනේ. ඩෑම් එකක් හැදුවේ, පාරක් නෙමෙයි ඩෑම් එකක්. මාතර දක්වා.
දැන් එතකොට
දැන් මාතර ඉදලා අපි ආවයි පස්සේ පොඩක් අපි ආවයි පස්සේ ඒ අවශ්‍ය දඟලට අපි වයඩක් දානවා. මෙතුමා කියන්නේ වයඩක් හදන්න එපා. හදන්න එපා. අර පරණ විදිහේම හදා ඩෑම් එකක් හදන්න කියලා.
දැන් මෙහෙමයි. ගරු සභාපතිතුමනි, ඔන්න ඕකට තමයි මම අර කියන පාර්ලිමේන්තු තීරීම් කාරක සභාවක් අපට අවශ්‍ය වෙන්නේ. ෆොරන්සික් ඔඩිට් එකක් කරලා මේවා ගැන කතා කරන්න. දැන් මොකද මෙතුමා කියන දේත් හරි වගේනේ පේන්නේ. දැන් අපිට ගෙපලක් කපන්න ගියත් අපි උදාහරණයක් කියන්නේ පාරක් හදනට වඩා ඒකේ වෙනසක් වෙනව නම් ඒකට කියන වේරියේෂන් එකක් තියෙනවා. ඒ වේරියේෂන් එක තර්කානුකූලව පිළිගන්න අපට පුළුවන්කම තියෙනවා. ප්‍රශ්නේ තියෙන්නේ අධිවේගී මාර්ගයක් වගේ හදනකොට පිළිගත්ත විදියකට ශක්්‍යතා අධ්‍යයන වාර්තාවක් කරලා නැති වුණාම, ඉංජිනේරු ඇස්ටිමේන්තුවක් හරියට කරලා නැති වුණාම, පරිසර අධ්‍යයනයන් හරියට කරලා නැති වුණාම, භූගෝලීය අධ්‍යයනයන් හරියට කරලා නැති වුණාම වෙන අවුල තමයි ඕක. මොකද වෙන අවුල? ගම් වතුර එනකොටමද අපිට පේන්නේ දැන් පාර වයඩක් කරන්න ඕන කියලා. ඇයි ඒකට ඉංජිනේරු අස්තමේන්තුවක් ඕනේ නැද්ද ඊට කලින්? ඒක කලින් සැලසුම් ගන්න ඕනේ නැද්ද? ඒකනේ ගරු ඇමතිතුමා සැලසුම් ඩිසයින් ඇන් බිල්ඩ් කියන්නේ. එතකොට මේක දිනේ එහෙම නෙමෙයි. ගම් වතුර ආවම තමයි ඔබතුමාලා බලන්නේ දැන් පස් පුරවන එක වෙනුවට ගුවන් පාලම් හදන්න ඕන කියලා. දැන් ග්‍රහලෝක දෙකක් මොකද ගැටිලා මාතර පැත්තේ සද්දයක් හැවිලා තියෙනවනේ ඊයේ. එතකොටත් ඔබතුමාලා කම්පැනිට තව මොනා කරයිද දැන් හෙට අනිද්දට. එතකොට අර කොන්ත්‍රාත් සමාගම කියනවා දැන් මෙතනින් එහාට යන්න නම් තාරකා කම්පැනිට ඕන විදියටත් පාර වෙනස් කරන්න ඕන කියලා. පිළිගන්නවද අපි? ඊළඟ ප්‍රශ්නේ තමයි ඒ නිසා ඇති වෙන වෙනස්කම් කොන්ත්‍රාත්කරුයි කොටසක් බාරගන්න එපා එහෙනම්. ඒ කොන්ත්‍රාත්කරු මුලින්ම සැලසුම හදද්දි ඩිසයින් එක හදද්දි ඩිසයින් එකේ වැරද්දක් තියෙනවා නම් එයා පිළිගන්න ඕනේ නේද ඒක?
වයඩක් නැතුව.
හරි හොඳයි.
අර කුළුණු යටින් වතුර යන්න ක්‍රමයක් තිබෙන්නේ නැහැ. ඒකයි මේ ගම් වතුර ඇතුලේ මුළු දකුණු පළාතම යට උනේ වයඩක් නැතුව.
ඔබතුමා ඒක තමයි මම කියන්නේ. ඒක දැන් ඔබතුමා මම කියවනේ 2013 මේ වැරද්දක් කරලා තියෙනවනේ. 2013 ශක්්‍යතා අධ්‍යයනයක් හරියට කරන්නේ නැතුව රාජපක්ෂ ආණ්ඩුවෙන්ම පහුගිය ආණ්ඩුවෙන්ම මේකේ වැරද්දක් කරලා තියෙනවනේ. ඒ වැරද්ද නිවැරදි කරගන්න නැතුව ඔබතුමාලා මොකද කරේ? ඒ වැරද්ද නිවැරදි කරන්නේ නැතුව මොකද ඔබතුමාලා කරේ? ගම් වතුර එනකම් මේ හිටියා වයඩක් දාන්න.
ගරු මන්ත්‍රීමා කාලය අවසන්යි.
ඔකද මේ කියන්නේ?
කතාව.
අපි කියන්නේ ඒක තමයි වැරද්ද. ඒ කියන්නේ සලස්මක් හරියට ඉදිරිපත් කරගන්න නැතුව සලස්මක් හරියට හදන්න නැතුව මේ වැඩේ කරාම ඒක ඇතුලේ දූෂණ සිද්ධ වෙනවා. ඒක ඇතුලේ දූෂණ සිද්ධ වෙනවා. මං කියන්නේ මේකයි. වන් දැන් මේ කවුරුත් කියන අපි අධිවේගී මාර්ග වලට විරුද්ධ වෙනවද මේ? මේ විවාදේ අපි ගෙනලා තියෙන අධිවේගී මාර්ග හදන්න එපා කියන්නේද? නෑ අධිවේගී මාර්ග හදන්න. අධිවේගී අර මං දැක්ක දයාගමගේ ඇමතුමා කියන අධිවේගී මාර්ග වලට හදන්න එපා කියලා අපි මේ කියනවා කියලා. මධ්‍යම අධිවේගී මාර්ගය හදන්න එපා කියලාද මේ කියන්නේ කරුවගේ ඇමතුමනි? නෑ හදන්න. හැබැයි හොරකම් නොකර හදන්න. හොරකම් වලට ඉඩ නොතිය හදන්න. දූෂණ වලට ඉඩ නොතිය හදන්න. නාස්තියට ඉඩ නොතිය හදන්න. මොකද පාරේ යන්නේ මිනිස්සු තමයි. අපිත් පාරේ යනවා. හැබැයි නාස්තිය ගෙවන්න වෙන්නේ මේ රටේ මිනිස්සුන්ට. මේ දූෂණේ බර දරන්න වෙන්නේ මේ රටේ මිනිස්සුන්ට. අන්න ඒක නිසා විශේෂයෙන්ම මේ සැලසුම් වල තියෙන අඩුපාඩුකම් වලට අවසානයේ කවුරුත් වග කියන්නේ නැහැ. ඔබතුමාලා හොඳට මතක තියාගන්න මම ගරු අගමැතිතුමා මේ සභාවේ ඉන්න හින්දා ඔබතුමාගේ අවධානය යොමු කරනවා. කලින් මාර්ග සංවර්ධන අධිකාරියේ හිටපු සභාපති ප්‍රේමසිරි මහත්මයාට චෝදනා ගොඩක් තිබුණා. මහින්ද රාජපක්ෂ මහත්තයත් එක්ක කරපු ගනුදෙනුවල. ඒ චෝදනා වලට සම්බන්ධ නිලධාරීන්ම තමයි මේ තැන්වල තාමත් ඉන්නේ. ඒ අය තමයි මේවා මෙහෙයවන්නේ. ඒ අයගේ සලසුන් අනුව තමයි අදත් මේ සමහර විට ඔබතුමාලට තීරණ ගන්න සිද්ධ වෙන්නේ. ඒ නිසා කරුණාකරලා මංකයන්න අපිට චීනෙන් නායගන්න වෙයි. ඒයගේ ක්‍රමේට යන්නත් වෙයි. නමුත් මේ සැලසුම් අපට වාසිදායකද නැද්ද කියලා නැවත පරීක්ෂා කළ බාන ගරුවග මැත්තුමන. ඒ වැරද්ද විසින් අපට ගෙවන්න වෙන වන්දිය ඉතා විශාල වෙයි. මෙරට ජනතාවට. ඒ නිසා විශේෂයෙන්ම මේ හැම පාරකින්ම අද සිද්ධ වෙන ඉහළ ගෙවීම්, ඉහළ නාස්තිය, ඉහළ දූෂණය අපේ රටේ ණයබරේ විශාල පංගුවක් බවට පත් වෙනවා. ඒ නිසා තමයි මම ඔබතුමාගේ අවධානය කරන්නේ විශේෂයෙන්ම අද උද්ඝෝෂණය කරන අහිංසක මිනිසුන්ට අඩුතරමේ ඒ පවරාගත් ඉඩම් වලටවත් සාධාරණ වන්දියක් දෙන්න නැත්නම් මේ ණයබරේ වැඩිම පංගුව යන්නේ චීනෙටයි නැත්නම් ඔය ජපානෙටයි ඔය කියන කොම්පැනි වලටයි කොම්පැනි වල ඩීල් කරන මේ ඉන්න ඇමතිවරුන්ගේ ඥාතීන්ටයි. බොහොම ස්තුතියි.